2016 වසරේ 9 වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන අටලෝ දහමෙන් නොසැලෙන තැනක හිත පිහිටුවා ගන්න තමයි කාගේ බලාපොරොත්තු. හැදෙන්නේ නේද? අටලෝ දහම දන්නවා. ඒන් නොසැලෙන තැනක හිත පිහිටුවා ගන්න. එහෙම නැත්නම් දුක වේදනා ප්‍රශ්න අවම වෙන ඒ වගේම නැති වෙන තැනක හිත පිහිටුවා ගන්න. ඒක තමයි සාහය. දැනට අපි හිත පිහිටුවාගෙන තියෙන්නේ කොයිවල කොතනද? හැමෝම හිත පිහිටුවාගෙන තියෙන්නේ මම කියන මමත්වයේ තුල. මම කියනක පිළිගන්නවා. ඔබ ළඟ තියෙන தත්ත්වය තේරුම් ගන්න. ඊට පස්සේ ඔබට ඒක ප්‍රත්‍යක්ෂව දැනේවි. ඇත්තෙම කොතරද තමන්ගේ හිත පිටලා තියෙන්නේ? මමත්වයේ පිහිටියාම අපි බැඳිලා යන්නේ මායයට, සංසාරයට, දුකට. එහෙමනම් ඔබ දුකට බැඳිලා යන තැනයි ඔය හිත තියාගන්නේ. යමකින් ඉවත් වෙන්න ඒ තැනත්තාට ඒ ආදීනවය තේරෙන්න ඕන. කකුල් දෙක මුල ණයක ඉන්නවා කිව්වොත් තමයි ඩක්කල් එතනින් වෙන දඟකට පාරක්. නැත්තම් ඔතන කඩිගුලක් තියෙනයි කිව්වොත් තමයි එයා තව තැනකට පණින්නේ. ඒ වගේ ඔබ හිත තියාගෙන ඉන්න තැන දුක පිනිස පවතිනවායි කියන එක ප්‍රත්‍යක්ෂව තේරුම් ගත යුතු කාරණයක්. ප්‍රත්‍යක්ෂව තේරුම් ගත යුතු කාරණේ වෙන්නේ ඔබ හිත තියාගෙන ඉන්න තැන දුක තියෙනවායි කියලා. ඒක හොඳින් ප්‍රත්‍යක්ෂ වුණොත් හිත ඉබේටම ওই ඉන්න තැනින් හිත අයින් වෙන්න කැමති වෙනවා. නැත්තම් ගලවන්න හරි අමාරුයි. දැන් පුංචි ළමයෙක්ගේ අතින් වුණත් එයා ආස කරන දේක් ගලවන්න හරි අමාරුයි. එයාට හිමින් කියලා දෙන්න වෙනවා ඒ අතේ තියගෙන ඉන්නකින් එයාට හානියක් සිද්ධ වෙනවා කියලා. එහියක් හරි වේවා, ගිනි පෙල්ලක් හරි වේවා, පොඩි ළමෙක් වුණ තල්ල ගත්තාම මේක අතාරින්නේ. අඬනවා, කෑ ගහනවා. ඉතින් මේ මිනිස්සු මමත්වයක් එහෙමයි. ආධ්‍යාත්මිකව සංසාරේ මුදවරුත් එක්ක බලනකොට මේ සියලුම පුතඥ සත්වයා පොඩි ළමයි. මේ පොඩි ළමයි මේ ගිනි පෙල්ල තියාගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ කොහොම කැමැත්තේ. එනිසා මේ මමත්වයේ සිත රඳවා ගැනීම, පුජ්‍යලත්වයේ සිත රඳවා ගැනීම, කෙනෙක් හැටියට කටයුතු කරන තැන බොහෝ දුක් විඳින්න වෙනවා කියලා තේරුම් ගන්නවා. දුක්ඛ සත්‍ය හරියට තේරුම් ගන්න නැත්නම් එයාට සමුදේ සත්‍යයක් අවබෝධ කරගන්න බෑ. නිදහස් වෙන්න ක්‍රමවේදයක් මේකට සැකසෙච්ච විදිය හොයාගන්න එයා කැමති වෙන්නේ නෑ. සමුදේ සත්‍ය හරියට පරිවර්තනය වෙන්නේ නැත්නම්, තේරුම් ගන්න නැත්නම් නිරෝධ සත්‍යය හොයන්නේ නෑ. නිරෝධ සත්‍ය හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ මඟ ගමන් කරන්න බෑ. මොන චතුරාර්ය සත්‍ය නොදන්නා කරුණු 1000ක් ඉගෙන ගන්නවට වැඩිය එක කාරණයක් හරියට දැනගන්න ඒක ඔබ නිවන් අවබෝධ කරගන්න. මේ මොහොතේ ඔබ සිටින තැන පීඩාකාරී බව දුක බව තේරුම් ගන්න. දුක නම් ඒක ඇලෙන්නේ නැහැ. දුක නම් අපි කරන්නේ කතාහරිනවා. අතට ගත්ත ලී කැබැල්ලේ කඩේ ඉන්නවා නම් කඩිය අත කෑවොත් අපි ලී කැබැල්ල අතහරිනවා. අතට ගත්ත මල්ලේ සතෙක් සර්පෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ඒ මල්ල අපි අතහරිනවා. මොකද මට දුක පිණිස පවතිනවා. ඒ නිසා දුක පිණිස පවතින මනස ඔබ අතහරින්න ඕන. කැමැත්ත එයට දැක්වීමෙන් එහෙම උදාහරින්න ඕන. කොහොමද එහෙම උදාහරින්නේ? තමන්ගේ මනස නිදහස් කරනවා. නිදහස් කරනවා. අපි කොච්චර දේවල් ලෝකයේ අභියෝගයක් හැටියට ගන්නෙ නැතුව ජීවත් වෙනවද? දැන් කවුරුත් හිතනවද හඳට ගිහිල්ලා ඉන්න ඕන කියලා? ඒක අභියෝගයක් කරගන්නේ. ඒක මානසිකව අත්හැරලා තියෙන. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට හඳට යන්න ඕන කියන එක. කාගවත් තියෙනවද හඳට ගිහිල්ලා ඉන්න ඕන කියලා අදහසක් නැහැ. ඒව අත්හැරලම තියෙන්නේ. චේතනාවෙන්ම අත්හැරලා තියෙන්නේ. යමක් ස්වභාවය කියලා තේරුම් ගන්නකොට ඒක අත්හරිනවා. අත්හැරියට පස්සේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ඇති වුණා. රාත්‍රිය උදා වෙන එක ස්වභාවයක්. ඒ නිසා අපි රාත්‍රියත් එක්ක ගැටෙන්නේ නැහැ. උදෑසන වෙන එක ස්වභාවයක්. උදෑසනත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ වගේ අතහැරීම කියන එක පුරුදු වෙනවා. යථා තත්ත්වය දැන අවබෝධ කොටගෙන ප්‍රත්‍යක්ෂ කොටගෙන අතහැරීම. ඇලීම දුක, බැඳීම දුක, උපාදානය දුක, අල්ලා ගැනීම දුක. අල්ලා ගත්තට තමන් කැමති පරිදි පවත්වන්නට පුළුවන් මනසක් මෙහි නැත. ඒ නිසා මේ ආකාරයෙන් තේරුම් ගන්න මනස සංසය. ඊට පස්සේ යා කරන්න දෙයක් යන්න තේහාවක් හොයන්නේ. යථා අවබෝධයෙන් මෙයා තේරුම් කරගන්නවා යන්න දිහාවක් නෑ, දුවන්න තැනක් නෑ, සැනසීම තිබෙන්නේ නතර වුණු තැනක. ඉතින් යථා අවබෝධයෙන්ම තේරුම් ගන්න නතර වුණාම තමයි සැනසීම තියෙන්නේ කියලා, නිදහස තියෙන්නේ කියලා. යන අතර වෙන භව තණ්හාවක් නැහැ, විභව තණ්හාවකුත් නැහැ. භවයක් ඇත කියන දෙයක පැටලිලක් නැහැ, භවයක් නැත කියන තැනක පැටලිලක් නැහැ. භවයක් එපා කියන තැනක් නැහැ, භවයක් ඕනේ කියන තැනක් නැහැ. බෞද්ධයෝ ඉන්නේ විභව තණ්හාවේ. මට භවයක් එපා. ඒකත් තණ්හා. මට භවයක් ඕන, ස්වර්ගයක් ඕන. ඒකත් තණ්හාවක්. ඉතින් ස්වර්ගයට යන්න, සුගතියට යන්න යන්න කියලා කීකිය තණ්හාවක් ඇති කරන්නේ එතන. දර්ශනයෙන් අවබෝධයෙන් සියල්ල දුරු කරන, සියල්ල ප්‍රහාණය කරන දර්ශනයටපත් වෙනවා. සදහම් ඇස ඔබ සිටින්නේ තාම මොන ඇසේද? මොකද්ද ඔබට පවතින ඇස් දෙක? මේ මොහොතේ ඔබට පවතින ඇස් දෙක මොකක්ද? ඒක තව කෙනෙකුට කියන්න බෑ, ඔබම තේරුම් ගන්න. ඔබේ ඇස් දෙක මේ මොහොතේ මොකක්ද? ලෝභ ඇසද, ද්වේෂ ඇසද, මෝහ ඇසද, පුජ්‍යල ඇසක්ද, දෘෂ්ටිගත ඇසක්ද කියන වශයෙන් තමන් තේරුම් ගන්නවා තමන්ගේ ඇස කුමක්ද. එහෙම නැත්නම් තමන් තියෙන විමුක්තිය ඇසක්ද? විමුක්තිය ඇසට පුළුවන් සිතුවිලි තිබුණත්, රූප පෙනුණත්, ශබ්ද පෙනුණත්, ගන්ධ පෙනුණත්, රස පෙනුණත්, ස්පර්ශ දැනුණත්, නෙළුම් පතට වැටෙන දිය බිඳු වාගේ විමුක්තිය ඇස තැවරෙන්නේ නැතුව තියෙන කිසි දෙයක. අන්නේ ඇස තමයි ඔබ මතු කර ගන්න ඕනේ. ඒකට තමයි සදහම් ඇස කියලා කියන්නේ. පඤ්ඤා විමුක්ති ඇස එතන තමයි තියෙන්නේ. නිසලව ඉන්න නොදන්නා කම නිසයි සියලු ප්‍රශ්න. නිහඬව සිටින්නට නොදන්නා කමයි සියලු ප්‍රශ්න. මේ ඔබට මතක් කරන්න, නිහඬවන්න, සංවරවන්න, ඔබ නතරවන්න, ඔබ නතරවා, ඔබේ මනසට නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරලා ඔබම කියන්න, ඔබ නතරවා. කොයිද දුවන්නේ? සංඥාවක් පස්සේ දුවන්නේ. සංඥා ගත වෙලා විමුක්ති දකින්න බෑ. මොකද සංඥා විමුක්තිය තමයි නිවන කියන්නේ. එතන සංඥා ගත වෙලා අපිට විමුක්තියක් දකින්න බෑ. සංඥා විමුක්තිය තමයි නිවන. එතකොට සංඥාවෙන් දකින්න පුළුවන්. ඒ නිසා එක එක හැඩයට බලලා බෑ. අපි මේ හැදේට බලන ඒවා නතර කරමු. හොයලා හොයාගන්න බෑ. හොයන එක තමයි නිවන ගහන වැඩේ. දැන් ඊට පස්සේ කටිය ධර්මයේ හොයන එක නතර කරලා අර පස්සේ කලින් හොයපු ටික හොය හොය ඉඳීවි. ඒ මොඩ වැඩේ කරන්න බෑ. ධර්මයේ හොයන්න ඒක ඔබට සෙවීම නතර කරන්න උපකාරක වෙනවා. ගොඩක් අය කරන්නේ හොයන එක නතර කරන්න කිව්වහම ධර්මයෙන් හොයන එක නතර කරන්න ඉස්සල්ලාම හරි හරි වැඩ කරන්නේ. ඒගොල්ලෝ පරණ විදියට ඉන්නවා. ඒ වැඩ කරන්නපා. ධර්මය හොයන්න ජීවිතේ පුරාම ඉන්නේ මිනිස්සුයෝ සොයමින් ඉන්නේ, හැමතිස්සෙම හොයමින් ඉන්නේ. අර හොරෙක් පස්සේ ඉවල්ලගෙන යන බලුකෙක් වගේ බලන්න. ඔබේ සංඥාවේ හැටි හොඳට බලන්න. ඔබේ සංඥාවේ හැටි බලන්න. මේ සියලු දුක් රැස් උපදින්නේ අතහරින්න දන්නේ නැති කම නිසා. අතහරින්න දන්නේ නැති කම නිසා තමයි සියලු දුක් උපදින්නේ. තිස්තුන්දායි විදුලි කම්බියක් අල්ලගත්තොත් මොකද්ද වෙන්නේ? මේ මිනිස්සයා පිච්චිලා පුපුරලා මැරෙනවා. ඔබේ විඥානේ ඔබ අල්ලගත්තොත් මොකද වෙන්නේ? සංඥාව අල්ලගත්තොත් මොකද වෙන්නේ? සංසාරෙම මෙරි මෙරි උපදින ශක්තිය නැතන නිර්මාණය වෙනවා. සංසාරෙම අනේකාකාර දුක් ඇති වෙන ශක්තිය නැතන නිපද වෙනවා. ඒ නිසා 33000ක විදුලි කම්බියක් අල්ල ගන්නවට වඩා බරපතලයි ඔබේ විඥානය ඔබ අල්ලගෙන. විඥානි කොතනද? විඥානි කියන එක තේරෙන්නේ නැත. ඇඟ පුරාම විඥානයක් තියෙනවා. දැන් මෙහෙට කටකින් යනත් එක දැනෙනවනේ. කාය විඥාන පද්ධතිය තියෙනවනේ. මේ විඥානයක් තියෙනවා. නමුත් අපි මනෝ විඥානය කියන එක මේ නියමොත්තට හරිය මේ හැමතැනටම දැනෙන්නේ නැහැ. ඒ මනෝ විඥානය කියන එක සම්බන්ධ වෙන්නේ අපි මොලේ සමග. පැදෙන්නේ නේද? ඒ හරියන්නේ තමන්ට දැනෙන්නේ නේ. වෙන කොහෙවත් නෙමෙයි දැනෙන්නේ. මම අරමුණු ගිහිල්ලා වදින්නේ මේ ඔළු ගෙඩි නැද හරියක යම් විශ්ස. දැන් හොඳටම බලන්න. දැන් තමන්ගේ ගෙදර මේ මොහොතේ පේන්නේ කොයි හරියෙන්ද කියලා? මේ පපුව හරින් වගේ පේනවා වගේ දැනනවද? නැ මේ ඔළුවේ මැද හරිය තමයි තමන්ට තේරෙන්නේ. නැද ඇතුළත පුංචි කොටසක් තියෙන පොඩි ගොත්තමක් වගේ පොඩි කොටසක් තියෙන ඒකට තමයි මේ ඔක්කොම ටිකේ ඉන්නේ. ඒක සම්බන්ධ වෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසය මේ මාර්ගයත් එක්ක. එතෙන්ට තමයි මේක තේරෙන්නේ. ඔය සිගරට්ටුවක් බිව්වහම ගිහිල්ලා වදින්නේ සූස් ගාලා රතෙන්ට. ගිහිල්ල වැඳපු ගමන් ඒක වියලෙන ස්වභාවයක් ඇති වෙනවා. වියලෙනකොට ඒක යම් හිරිවැටීමකට වගේ පාත්‍ර වෙනකොට යාක් නිකන් අමුතු ෆීල් එකක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ෆීල් එක නිසා අර කල්පනා වෙන ඒවා නැතු වෙනවා. අපි කියන්නේ අතකට උනත් හිරිය ඇටෙන බේතක් බින්දට පස්සේ ඊට පස්සේ අතේ තියෙන තුවාලේ හැරි බේත් දානවා හැරි දැනෙන්නේ. ආන් ඒ වගේ මේකෙන් පොඩි හිරිවැටීමක් වියලීමක් ඇති කරනවා. ඒ ඇති කරපු ගම තමන්ගේ අර ප්‍රබලත්වය සිතුවිලි වල වේදනාව නැති කරන ස්වභාවය එයාගේ සංඥාවෙ නැති වෙලා යනවා. ඊට පස්සේ එයා ඒක පුරුද්ද කරගන්නවා. ඊට පස්සේ දිගට දිගටම එයා හානි කරගන්නවා. පස්සේ එයාගේ සිතුවිලි මොලේ පාලනය ආඳුනගෙන නැහැ. එයා අවසානයේ එන්න එන්න මේ தත්ත්වේ දුර්වල වෙනවා. ඒ ස්ථානයේ දුර්වල වෙන්න වෙන්න එයාට එහි ශක්තිය අවම වෙනවා. ශක්තිය අවම වෙන්න දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අර වැඩි කරන්න සිද්ධ වෙනවා. සිගරට්ටුව එක වෙනවා, දෙක වෙනවා, තුන වෙනවා. ඊට පස්සේ ඊට වඩා සැරේ වවන වෙනවා. ඔන සුරාපානේ පැත්තේ ඔන දේවල් ඒක බාහිර. ඊට පස්සේ යා සම්පූර්ණ මානසික විකෘති කෙනෙක් බවට පත් වෙනවා. මොලෙන් ඒ දේ හඳුනගන්නේ නැති වෙනවා. ඒ නිසා මෙතන රිලැක්ස් කරන්න, නිදහස් කරන්න අපි ඉගෙනගෙන තියෙනවා. මොලේ රිලීස් කරන්න දැනගෙන තියෙනවා. ඒකෝ මේ මොලේ රිලීස් කරන්න නැතුව යමක් ඇයි මේ මෙයක් පදවෙන්නේ මම කියන කෙනා මේ දේවල් කරන්න ඕන කියලා තමයි හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔළුව හිර වෙනවා. හැමදේම විවෘත ස්වභාවයකින් ලැබුවාම තමයි ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. එන්නනේ දැන් ඔබ මේ මොලේ හරහා මේ ගමන් කරන විශාල වාහන වගේ සිතුවිලි පද්ධතියක් තියෙනවනේ. විවිධ වර්ගයේ වාහන යනවා වගේ කියලා ඒක උපමා කරන්නම්කෝ. විවිධ වර්ගයේ නගරයක මේ අත දුවන වාහන ප්‍රමාණයක් වගේ මෙතන තියෙනවා සංඥා පද්ධතිය නිරන්තරයෙන්ම උමාරු වෙමින් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා මගියෙක්. තව එක්කෙනෙක් ඉන්නවා එතන පොලිස් කාර්යය. ඔන්න ඒ නගරය එහෙම නැත්නම් ඒ මංසන්ධිය මගේ. මගේ පාලනය යටතේ තියෙන්නේ කියලා නේද හිතන පොලිස් කාර්යය. එයා තහනම් කරපු තැනක වාහන අතර කරන්න බෑ. එයාගේ අනෙන්තරව යන්න බෑ. මම කියන විදිහට තමයි යන්න ඕන. නතර උන්නතුව නතර වෙන්න ඕන, යන්න කෝ නතර වෙන්න. කියන දේ අහන්න නැති වුණොත් එහෙනම් එයා කේන්ති ගන්නවා, තරහා ගන්නවා, බැනවා දිනවා, දඩ ගහනවා. මේ ඉන්න මේ මනසන්දී මමත්වයෙන් අල්ලගත්තාම මේ විඥානය එතන ඇති කරවන මේ සංඥා පද්ධතිය තුළ ඔබ පොලිස් කාර්යයක් වුණාම ඔබත් මොකද කරන්නේ? ඔළුවේ දැක්කෝ. ඇයි මෙතන හිර වෙලා හරිනු ට්‍රැෆික් එක මෙහෙනු ට්‍රැෆික් හරන්නේ හරින් කියන එක පැත්තක් තව එක්කෙනෙක් ඉල්ලන අර පාර දෙන්න මේ මේ මෙයාට මේක විසඳ ගන්න බැරි වෙන වාහන ප්‍රමාණය වැඩි සංඥා ප්‍රමාණය වැඩි මෙයාට විසඳ ගන්න බැහැ. ඒ ඔය පොලිස් කාර්යය ඔය විදිහට අවුරුදු 10ක්ම සර්විස් එක කරලා පොලිස් කාර්යය විස්රාම ගන්නවා. එයාත් ඔය මනසන්දීන් යනවා. මං අහන්නේ දැන් විස්රාම ගත්ත පොලිස් කාර්යයට තියෙනවද අර පීඩනය? එයා මගේ කැඩේට ඒ මනසන්දීන් යනවා. එයාට අර තිබුණු කලින් පොලිස් කාර්යය වෙච්ච පීඩනය තියෙනවද? නැහැ. එහෙම නැත්නම් එයා ඒ ඉස්සරහම කඩේකට වෙලා තේකක් වුණ බිමින් ඒ මනසන්දී දිහා බලාගෙන ඉන්නවා. අර කලින් පොලිස් කාර්යයක තිබුණු පීඩනේ තියෙනවා. සුජ්ජලත්වයේ කියන මමත්වයේ කියන්නේ මේ මනසන්දී පොලිස් කාර්යය වුණා. ඒ නිසා ඔබ දැනගන්න ඔබේ සංඥාවේ ඔබේ විඥානයේ විස්රාමක ඔබේ මොළයෙන් ඔබ විස්රාම ගන්න. ඔබේ පුජ්‍යලත්වයෙන් මේ ඉන්ද්‍රයන් ටික අල්ලගෙන ඉන්න එකෙන් විස්රාම ගන්න. විස්රාම අරගෙන ඉන්න වංගන්දියට වෙලා විශ්‍රාම ගත්තත් එයා මනසන්දීන් ඒවියා වෙන්නේ වේ. නමුත් අර ගැටලුව නැහැ. මේ පස්මන් හන්දී පොලිස් කාර්යා විශ්‍රාම යවන්ට ඕන. මොකද පස්මන් හන්දී ඇස කරනාසේ දේව ශරීරය. පස්මන් හන්දී පොලිස් කාර්යා කවුද? මමත්වය පුජ්‍යලත්වය දැඩි කොට විඥානේ උපාදාන කරන්න එපා කියලා කියන උපාදාන කරාම ඒකෙන් අර 33000 වයරලා ඉන්න ගැල්ලෝ වගේ කරන්ට් එක වදිනවා. වේදනා එන්න පටන් ගන්නවා ගලාගෙන. නාම රූප උපාදානය කරන්න එපා. මේ සදායතන උපාදානය කරන්න එපා. ස්පර්ශය උපාදානය කරන්න එපා. වේදනාව උපාදානය කරන්න එපා. නේද? මේ සංඥාවල් උපාදානය කරන්න එපා. ඇස උපාදානය කරන්න එපා. කන උපාදානය කරන්න එපා. නාසය උපාදානය කරන්න එපා. දිව උපාදානය කරන්න එපා. ශරීරය උපාදානය කරන්න එපා. මනස උපාදානය කරන්න එපා. දැන් බලන්න තියෙන සහනය. කවුරුන් හෝ හැවිදින් ඔබේ නොවන භාණ්ඩ සා වටිනා භාණ්ඩ හැබැයි ඔබේ නොවන දේවල් කවුරු හරි පොලේ ගහනවා. ඔබට කේන්ති යනවද, තරහ යනවද, මකට ප්‍රශ්නයක් තියෙනවද? පිංගම් ඔය වීදුරු මොනවා හරි කොලේ දානවා, බින්දිනවා, යාස කරනවා. මාට ප්‍රශ්නයක් දැනනවද? දැනෙන්නේ නැහැ. ඔබේ කියලා නම් කරගත්ත පිඟං කෝප වීදුරු කවුරු හරි බිම දාන පොලේ දානවා. ඒකට මොකද දැනෙන්නේ? දුක දැනෙනවා. එහෙමනම් අපි අපේ කියලා අල්ලගත්ත දේවල් සංඥාව අපේ කියලා දේවල් අල්ලගෙන තියෙනවා නම් අන්න ඒව ඔස්සේ තමයි අපේ කම්පනයක් තියෙන්නේ. මේක ස්වභාව ධර්මයේ දෙයක් කියලා යථාර්ථයේ තේරුම් ගත්තම ඒ පිළිබඳව කම්පනයක් නැහැ. ජීවිතය කියන්නේ ස්වභාව ධර්මයේ දෙකක්. යාන වාහන ඉදගනම් ගේදර වතු පිටි කියන්නේ ස්වභාව ධර්මයේ දෙයක්. නෑ යාලුව මිත්‍ර ආදී කියන්නේ සබදාම දේවල්. දැන් ওই ටික නෙමෙයිද අපිට මේ සංඥාවල් වශයෙන් මතක් වෙන්නේ? මතක් වෙනවා. ඉතින් මේක ස්වභාවය සබදාම දෙයක් කියලා තේරුම් ගත්තහම ඒවයි ඇති වෙන වෙනස් වීම හමුවේ අපිට සංඥාවක් හැටියට කම්පණය වෙන්නට අවශ්‍ය වෙන්නේ නෑ. ඒ අවබෝධය තුල යා තේරුම් අරගෙන ඉනෝ එක ස්වභාව ධර්මයක්. මොනතරම් සද්භාවයෙන් හැඩගැහෙන්න උත්සාහ කළත් මමත්වයේ තිබෙන තුරුණම් මේ කියන හැඩගැහිම ඔබ තුල සිද්ධ වෙන්නේ නැහැ. මමත්වයේ පළවා හැරීමෙන්ම පමණයි මේ සියලු ස්වභාවය හටගන්නේ. මොනතරම් සතර සතිපට්ඨානෙ වඩන්න හැදුවත් සතර සතිය වට්ටානෙ වැඩෙන්නේ නැහැ මමත්වයේ තියෙන තාක්ක. හරියට දර්ශන ඥානය ඇති කර ගන්නවා. සම්මියක් දර්ශනය හෙවත් සම්මා දිට්ඨිය කියන එක හරියට තියෙන්න ඕන. ඍජුව තියෙන්න ඕන. හරියට ඒ සම්මා දිට්ඨියම අවදි වෙන්න දැන ගන්න ඕන. එක එකන අවදි වෙන්නේ එක එක දෘෂ්ටි. මේ ලෝකෙ පේනවනේ නේද? උදෑසන අර ඇහැරලා විදි වෙනවා වගේම ඇහැරලා අවදි වෙන්නෙත් අපි එක එක පුජ්‍යලයේ හැටියටනේ. නේද? දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිදීන්නේ, ආ මෙන්න මම හාමුදුරු කෙනෙක්, මේ කෙනෙක් කියලා. එතකොට ගුරුවරයෙක් අවදි වෙන්නේ, ආ මම ගුරුවරයා, මම මේ වගේ කෙනෙක් කියලා. නීතිඥය අවදි වෙන්නේ, හරි මම මේ නීතිඥය මෙහෙම කියලා. ඒක එක වෘත්තීන් සහ දෘෂ්ටි මාලාවත් එක්ක තමයි යාගේ අවදිය සිද්ධ වෙන්නේ. ඒ අවදියෙන් තමයි යා ජීවත් වෙන්නේ. ඉතින් අපිට අවශ්‍යයි සම්මා දිට්ඨියෙන් අවදිය. උජ්ජල දෘෂ්ටියෙන් අවදි වෙලා ඉන්න කෙනාට අපි කියනවා සම්මා දිට්ඨියෙන් අවදිය. යහපත් දැකීමෙන් අවදිය. මොකද යහපත් දැකීම? දෘෂ්ටි නැති බව. දෘෂ්ටි නැති බව. ස්වභාවයක් කියලා තේරුම් අරගෙන හික්මෙන්න සංවර වෙන්න කොටසක් තියෙනවා. ප්‍රහාණය කළා, දුරු කළා, හික්මෙන්න සංවර වෙන්න කොටසක් තියෙනවා. තේරෙනවනේ? දැන් මේ තියෙන ශබ්ද හිමේ ටිකක් අපි තේරුම් අරගෙන තියෙන ස්වභාවයක් කියලා. එතකොට අපේ මනසේ ගැන වරි වෙන්නේ, කරදර වෙන්නේ. අපිට මේ ෆෑන් වල ශබ්ද නැතුව අපිට පවතින්න බෑ. AC එකේ ශබ්ද නැතුව පවතින්න බෑ කියලා තේරුම් අරගෙන ඒක කරදරයක් නෑ, ඒක ගණන් ගන්න නෑ. ඊළඟට මොළෙහි ක්‍රියාකාරීත්වයක් තියෙනවා, සිතුවිලි පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක ස්වභාවයක්. එයා නිරන්තරයෙන්ම ලේ ධාතුවත් එක්ක අපි දාපු සංඥාවල් වලට අනුව එයා මොළෙහි එක අවස්ථාවන්වලදී අපිට දැනුම් කරනවා මේමයි මෙහෙමයි කියලා. ඒක ස්වභාවයක් කියලා තේරුම් ගත්තාම මේ සිතුවිලි පද්ධතියත් එක්කත් එයා ගැටෙන්නේ. මෙතන තියෙන දර්ශනය සිතුවිල්ලක් තියෙනවද, අදහසක් එනවද නැද්ද කියන එක නෙමෙයි. ඒ එන ඕනම සිතුවිලි පද්ධතියක් තුල නිවැරදි දර්ශනය තියෙන්නේ. දර්ශනයේ දුර්වල වුණාමනේ ඔය දේවල් තියෙන, ඔය හැම සිතුවිල්ලක්ම කාටත් එනවා. නමුත් එයාගේ දර්ශන පද්ධතියට අනුව තමයි ක්‍රියාවේ යෙදෙන්නේ. දැන් මහා උගතෙකුට වුණත් ඇති වෙන්න පුළුවන් Tamanට මොනවා හරි දොසක් හරි මොනවා හරි කිව්වොත් තරහ. නමුත් අර දර්ශන පද්ධතියේ තියෙන දුර්වලතා තිබුණොත් එයා ඇති වෙලා පුරුදු කරලා තියෙන මේ වගේ ක්‍රියාවලියකදී මේ වගේ ක්‍රියා කරා. දැන් අපි හිතමුකෝ පාරේ පොඩ්ඩක් වාහනයක් එකට ගියා, උනහාරයක් වුණා හරි චණ්ඩියෙක්ගේ වාහනයක් ගෑවෙනවා, ඈ ගුරුවරයෙක්ගේ වාහනයක් ගෑවෙනවා, ඈ බුදු කෙනෙක්ගේ දාර්ශනිකයෙක්ගේ සාධන වහන්සේගේ වාහනයක් ගෑවෙනවා. එතකොට එතන ක්‍රියා කරන විදියනේ වෙනස්. දැන් අපි වාහනේ ගාලා ගියා, එක පාරක් අපි හත පහක් ගත්තේ නැහැ. ඒකට හේතුව මම කියන්නේ ඒක හැමෝටම කරන්නේ කියලා. මේ එක එක්කෙනා ක්‍රියා කරන්නේ ඒ විදිහට. ආන්නේ වගේ තමයි සිතුවිලි පද්ධතිය හමුවේ දර්ශනයේ අනුව තමයි තමන්ගේ ක්‍රියාවලිය තියෙන්නේ. පුජ්‍යලත්වයේ දිනනවා නම් ඔබේ හිතේ ඔබ හිත බරයි, හරියට බරයි. පොඩි ක්‍රමවේදයක් කියලා දෙන්නම් ඔබට මමත්වයේ තියෙනවද නැද්ද කියලා තේරුම් ගන්න. මේ ගැන බැලුවහම හොඳට තේරෙනවා. මමත්වයේ තියෙන හැම කෙනෙකුටම හොඳටම දැනෙනවා හාල් මුට්ටක් පොළොව උඩින් තියලා තියෙනවා වගේ තමන්ගේ ශරීරය පොළොවට බරයි කියලා. පොළොවට බර දාලා තමයි මේ ශරීරය තියෙන්නේ කියලා ඇඟට හිතට හොඳට දැනෙනවා මමත්වයේ තියෙන අයට. ඔන්න චෙක් කරලා බලන්න. බලන්න ඔබ පොළොව උඩින් ඕ මේක හාල් මුට්ටක් වගේ එහෙම තියලා තියනවාද කියලා. හාල් ගෝණියක් වගේ. ඒක දැනන මමත්තේ තියෙන කෙනා. තේරුම් ගන්න එන මම මමත්වෙන් යුක්තයි. මමත්වේ නැති කෙනාට දැනෙන්නේ තමන් පොළොවට බරයි කියලා, තමන් පොළොව උඩින් තියපු හාල් මුට්ටක් වගේ කියලා තවන්ට දැනෙන්නේ මමත්වේ නැති කෙනාට. ඒක අපූර්ව දෙයක්. ඒක මම්ම මේ හොයාගත්ත දෙයක්. මේ කවුරුත් කියලා දෙන්නේ නැති දෙයක්. කලින් සහ ඊට පස්සේ තියෙන මේ සංසන්දනේ ඇති කරද්දි බලද්දි දැනුණු දෙයක් කොයිකවත් කියලා නැහැ. ওই පොළොවට ওই විදිහට බර කතාව මම පරිචයෙන් හොයාගත්ත දෙයක්. උජලත්වයේදී පොළොවට හරි බරයි, නිකන් පොළොවට හරියට ඇදලා තියාගෙන ඉන්නා වගේ පොළොව උඩ වෙනම ලෝකයක් ඇවිදිනා වගේ තමයි දැනුනේ. මුළු ඇඟ පුරාම මමත්වේ වේදනාව දුවනවා. මමත්වයෙන් යුක්ත මිනිස්සු හරි හරි පිස්සු වැඩිලා වගේ ඉන්නේ. හරි වේදනාවෙන් ඉන්නේ මිනිස්සු. මමත්වයෙන් නිදහස් වුණා පුදුමාකාර නිදහස. ඒ පොළොවට ඇද බැඳ තබා ගන්නා වූ සංයෝජනයක් හැටියටත් කියනවනේ නේද? සක්කායි දිට්ඨි විචිකිච්ඡා තීලම්බත පරමාස කියන සංයෝජන. ඕරම්භාගීය සංයෝජන කියලා ගුරුත්වාකර්ෂණ බලයේ ඒ කාලෙත් හොයාගෙන දිනව රැකල් ගෙඩිය වැඩෙන කලින්. ඒ ඕරම්භාගීය සංයෝජන කියන්නේ ඒක තමයි පොළොවට ගුරුත්වාකර්ෂණ බලය ඇදලා ගන්න ස්වභාවය කියන එක දැක්කා. රැකල් ගෙඩිය පස්සේ වැටුනේ. ඒ ඇදලා ගන්න තියෙන ස්වභාවය, සසරට බැඳලා තියෙන ස්වභාවය තියෙනවා. ඉවරයි දැන් අපි මොකද්ද කරන්න ඕන? අත්හැරීම. මොනවද අත්හැරෙන්නේ? මොකද්ද ඔබට දුක? ඒක අත්හැරීම. පුජ්‍යලේ අත්හැරලා වැඩක් නැහැ. මේ සංඥාව අත්හැරෙන්න ඕන. දැන් මට තියෙන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් එක මේකත් එක්ක නම් ප්‍රශ්නේ. මම මේ මේකෙන් නෙමෙයි, මේක අයින් කරනකින් නෙමෙයි මගේ සංඥාව හදාගන්න. දැන් ලෝකේ හදාගන්න තියෙන එහෙමනේ. මම මේකත් එක්ක පවත්තන ඒ මානසික සම්බන්ධතාවය අතහැරීම. ඊට පස්සේ මේක මෙහෙම තියෙනවා. මේක මට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අර මානසික සම්බන්ධතාවය නැතුව. සම්මුති මාර්ගයන් එක සම්මුති ප්‍රවර්තන කියන්නේ එක. රහතන් වහන්සේලාත් මම 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 කියලා කියන නමුත් මමෙක් නෑ. තේරුණාද? මමෙක් නෑ. අනිත්‍යයි මම නෙවෙයි, මම නෙමෙයි, මම ආස නෑ, මම මොකටවත් ආස නෑ කිව්වත් එතන මමෙකුත් ඉන්නවා, ආසාවකුත් තියෙනවා. මොකද මමම තමයි ආස නැත්තේ. ආස නැත්තේ කවුද? මමමයි. මමත්වේ දුරු කරපු කෙනා ආස නැත්තේත් නෑ, ආසත් නෑ. ඒ කියන්නේ දෙකම තියෙනවා කියන එක නෙමෙයි. ඒ දෙකටම මැදි වෙන්නේ කවුද? මම. එතෙන්ට ඥානෙ වැඩිලා තියෙනවා කියන්නේ, දර්ශන සම්පත්තිය තියෙනවා කියන්නේ, මේ කාරණේ කියනකොටම තේරෙනවා කියන්නේ ඔබ දහම් මගේ ගමනක් ඇවිල්ලා තියෙනවා. මරණය හා ජීවිතය කියන කාරණා දෙක දෙකක් හැටියට පවතින ලෝකේ මේ දෙක එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මරණය හා ජීවිතය යනු ඒකීය ධර්මයක්. එකක් ඒක. දෙකක් නෙමෙයි. බලන්න මේ දෙක එකතු කළාට පස්සේ එකක් නම් ඊට පස්සේ කොහොම මැරෙන්න කෙනෙක්? කොහොම ජීවත් වෙන්න කෙනෙක්? එයා ජීවත් වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. අන්න යාට කියනවා අමරණීය. අජර අමර. මිනිස්සු ජීවත් වෙන්නේ ඉතාම ග්‍රාම්‍ය දේවල් වලට ඇරිලා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ කියලා කියන්නේ ඒ වගේ ස්ත්‍රියකට ඇරිලා, එහෙම නැත්නම් පුරුෂයෙකුට ඇරිලා, එහෙම නැත්නම් සුරාවට ඇරිලා, එහෙම නැත්නම් තණ්හාවට, ඒ වගේ දේවල් වලට ඇරිලා පොඩි ග්‍රාම්‍ය දේව ගාමෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ කියන වචන පාවිච්චි කරන්නේ දහමේ ඒකයි. හරි ග්‍රාම්‍යයි, හරි ගැමි. ගැමි කියන්නේ දුර්වලයි කියන එක. බලන්න ඔබේ සංඥාව ඇල්ල තියෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ඔබටත් ඇකිලන් අර පරණ යකඩ, පරණ බැටරි, පරණ පුටු එමේ හොයන පරණ සංඥා පද්ධතිය, පරණ විඥාන පද්ධතිය, පරණ නාම රූප, පරණ සලායතන ගන්න ලැබේ කියලා කියනවා නම් ඕක අන්න දුන්නා නම් හරිද? ටැටරේ තවන් නිදහස්. ඔබ හිතන්නේ ඔබේ මමත්වයේ ඔබට යහපතක් කරයිද, ආශිර්වාදයක් කරයිද, රැකවරණයක් දෙයි කියලාද? මේ ලෝකයේ ඉන්න ලොකුම හතුරා ඔබට ඔබ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන මිත්‍යා දෘෂ්ටියේ වරදවා පිටුපු සිත සතුරෙකු විසින් කරන හානියකට වඩා හානියක් ඔබට සිද්ධ කරනවා. ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් වල තියෙන ඇදහිලි වල ඉන්න සියලුම මිනිස්සුන්ට අර දෙයියෙක් කියලා එකක ඇදලා 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 යන පහරද වෙන්නේ අපායට. දුගතියට යන්නේ සම්පූර්ණයි. සියලු දෙනාම යන්නේ දුගතියට. ඔවුන් නිවැරදි කරන්න අපිට අවශ්‍ය නැහැ. මොකද හේතුව අපි කැමති ඔවුන් අපාය යනවටමනේ. ඒ නිසා අපි ඔවුන් නිවැරදි කරන්න ඕනේ නැහැ. බුදුදහමට පහර ගහන බුදු පිළිමයක් පෙන්වන්න බැරි මිනිස්සු නිවැරදි කරන්න ඕනේ. ඒවම අනුගමනය කරන්න ඉඩ දෙන්න ඕන. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම පරිගැනීම. තේරුණානේ? ඔබ සද්ධර්මය කියලා දෙන්නේ නැතුව ඒ මිත්‍යා දෘෂ්ටියම අදහගෙන යන්න ඉඩ දෙන්න ඕන. අන්න ඒක තමයි නියම පරිගණක. එතකොට මිනිහ අපාය යනවා. සන්තෝෂයිනේ. එතකොට අහන්න පුළුවන් ඔබට සතුටුයිද දැන් කියලා. ගියාට පස්සේ. ඉතින් ඒ නිසා මිත්‍යා දෘෂ්ටියේ වෙලෙලා ඉන්න මිනිස්සෙක් මම බුදුදහමට අපහාස කරන ධර්මයට නිග්‍රහ කරන මිනිස්සෙක් නෙවෙයි කරන්නෙම නෑ. ඒක චන හොඳට පලි ගන්න ක්‍රමයන් තියදී ආයි මොකද? හෝම අපායට යන්න දෙන්න. බුදුහාමුදුරුවෝ උනත් ඉතින් හදන්න බැරි කෙනාට ඒක තමයි කරේ නේද? දැන් දේවදත්ත හදන්න බෑ, අනුශාසනය පිළිගන්න බෑ, තුරුණු වඩ නිග්‍රහ කළා. ඉතින් අපාය යන්න කියලා දරු දැම්මා. දැන් කරන්නේ යන්නේ මොනව කරන්නද? වලෙන් ගොඩේ ඉන්න, වලේ ඉන්න මිනිස්සයා ගොඩේ ඉන්න ලණුවක් දැම්මම අත දුන්නාම ඒක ඉල්ලීලා උඩට එන්නේ නැත්තම් ඒ මිනිස්සයා වලේ ඉන්න කැමති නම් අපිට ඒවා ගොඩ ගන්න පුළුවන්ද? ගොඩ ගන්න බෑ. ඒ නිසා ඔබ ඔබේ ওই මමත්වයේ නැමැති වලේට වෙලා ඔබ ඉන්න කැමතිද? එහෙම නැත්නම් කොහොම හරි ඉක්මනින් ගොඩට කල්යාණ මිත්‍රත්වයේ උදව්වෙන් එන්න ඕනද? කියන වීර්යයෙන් ඉන්න ඕන. ඒ ධර්මයෙන් ලැබෙන ලනුව හොඳට අල්ලගෙන ශක්තිමත්ව තමනුන් තමයි ගොඩ එන්නේ. කොහොමද ගොඩ එන්නේ? මේ ඉන්ද්‍රියන් වලින් ගොඩට එනවා. ඉන්ද්‍රියන් වල වැටලා තියෙන වලට. ඉන්ද්‍රියන් වලින් ගොඩට එනවා. මම හිතුවා මේ පංච ඉන්ද්‍රියන් විතරයි ලෝකය හඳුනගන්න තියෙන්නේ කියලා ඒ කාලේ. පස්සේ මේ ධර්මයේ මුණ ගැහුණාම තමයි මම දැනගත්තේ පංච ඉන්ද්‍රියන් විතරක් නෙමෙයි, එයින් එහා දකින්න පුළුවන් ඇසක් පහළ වෙලා ලෝකේ තියෙනවා. පංච ඉන්ද්‍රියන් පමණක් නෙමෙයි තව එකක් පහළ වෙලා තියෙනවා. මේ සම්මා දිට්ඨිය කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් වල තියෙන එකක් නෙමෙයි. පංච ඉන්ද්‍රියන් වල සම්මා දිට්ඨිය නෑ. දැනගන්න බෑ, මේක අවබෝධ කරගන්න ඕනේ. මේ අවබෝධ කරවන්න කරන දේශනාවක් නෙමෙයි, දැනගන්න කරන දේශනය නෙමෙයි. දැනගන්න කරන දේශනා එක වෙනවම ඉගැන්වීමක් හැටියට පොත කියලා, නොම්බරේ කියලා, ගාථාව කියලා, ඒකේ අටුවාව කියලා, ටීකාව කියලා ඒක පැහැදිලි කරන්න පුළුවන්. මේ දැනගැනීම උදෙසා වන දහමක් නෙමෙයි, මේක අවබෝධය පිණිස දේශනා වන දහමක්. ඒක දැනගන්න උත්සාහ කළා පස්සේ අපිට මුකුත් තේරුන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද තේරෙන්නේම නැහැ. මේක පරේෂණය සඳහා. පරේෂණය සඳහා තියෙනොන් නිරන්තරයෙන්ම අභියෝගාත්මක දෙයක්, නොතේරෙන දෙයක් තමයි පරීක්ෂා කරන්නේ. ඒතකොට ලෝකෝත්තර දේ හැම විටම තේරෙන්නේ නැහැනේ. ලෝකෝත්තර දේ තේරෙන එකක් නෙමෙයි. තේරුම් ගන්නවයි කියන දෙයට වඩා එහා දෙයක්. විශිෂ්ට ඥානේ අදිචිත්තේ අදිඥානයකින් ධර්මය අසන්න ඕනේ. ඒ නිසා මේ දහම අහන්නේ මේ ලෝකෙම විශිෂ්ට ඥානේ තියෙන අය පමණයි. අර සාමාන්‍ය ඥානේ තියෙන අය අර ඉගෙන ගැනීම කියන තැන ඉන්නේ. ඒගොල්ලොත් විශිෂ්ට ඥානයට එනකොට මේක අහන්න පටන් ගන්නවා. එසා මෙතන වුණත් මේ දහම් රසයේ විඳින්නේ විශිෂ්ට ඥානය කියන අයට. ඒ දහම් සුව දැනෙන්නේ විශිෂ්ට ඥානයෙන් බලන්නයි. ධර්ම අවබෝධය ලැබෙන්නේ විශිෂ්ට ඥානයෙන් බලන්නයි. සාමාන්‍ය ඥානය පැටලුන් සහගතයි. පැටලුන් සහගත අය දිගින් දිගට යෙදුනොත් ඔවුන්ටත් පුළුවන් විශිෂ්ට ඥානය ඇති කරගන්න. කොහෙවත් ඉර වෙන්න ඕනේ නැහැ. කිසිම සංඥාවක් ගන්න ඕනේ නැහැ. සංඥාවල් ඔක්කොම මට අයිති දේවල් නෙමෙයි. වේදනාවල් සියල්ලම මට අයිති දේවල් නෙමෙයි. නාම රූප සියල්ලම මට අයිති දේවල් නෙමෙයි. සංස්කාර සියල්ලම මට අයිති දේවල් නෙමෙයි. විඥාන සියල්ලම මට අයිති දේවල් නෙමෙයි. මේ වචන සියල්ලම මට අයිති දේවල් නෙමෙයි. මට අයිති මොනවද? කිසිවක් අයිති නැති බව. මට අයිති ලොව ඇති එකම දේ කිසිවක් අයිති නැති බව. එයා තමයි සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ. එයාට තමයි අර සින්දුව කියන්න පුළුවන්. මොකද උලත් එකයි පිලත් එකයි හිටියත් එකයි නැතත් එකයි අපි හැමදා සන්තෝෂයෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එයාට මේ ලෝකේ ඕනම දෙයකට එකකින් අදහස් දෙන්නේ ඔරොත්තු දෙනවා කියන එක. මම කියන්නේ ඒක අවබෝධයෙන් කියපු එකක් කියලා. ඒක නිකන් අර විකාරයෙන් වගේ කියපු එකක්. නමුත් එයාට මේ ලෝකේ අටලෝ දහමේ ඕනම තැනක ඉන්නවා. ඇයි? කෙනෙක් නැති බව යථා අවබෝධය කරලා ඉවරයි. එතන සම්මා සතිය වැඩ කරනවා, සම්මා සමාධිය වැඩ කරනවා. දැන් මේ ධර්මයේ හරි බැලන්ස් එකකින් ගන්න ඕන හරිම විශිෂ්ට ඉලක්කයක්. මේ ධර්මයේ විශිෂ්ට ඉලක්කය ගන්න බැරි අය මේක සියුම්නේ. ඉතින් කුඩා ඉලක්ක ගන්න බලනවා. නමුත් ඒ කුඩා ඉලක්කය ගත්තයි කියලා ඒක කෙරෙන්නේ නැහැ. ඒ නිසා අතිශයින්ම අවධියකින්ද සිහියකින් ලබා ගන්න ඕන ඉලක්කයක් මේ ධර්මයේ ඉලක්කය. මේක ගන්න බැරි උදවිය කුඩා දැන්න ඉතාම ගොරෝසු ඉලක්කයක් ලබා ගන්න. මොහොම වීර්යයෙන් ඔන්න සිතවිලි ඉවත් කර කර ඉන්නවා. සිතවිලි ඉවත් කර කර ඉඳලා දැන් මේක මොලේ ක්‍රියාවලියක්. ඒක ඉවත් වුණාම මේක මොලේ බාහිර ක්‍රියාදාමයන් ටික අමතක වෙලා යන එක විතරයි සිද්ධ වෙන්නේ. අර අභ්‍යන්තරික මමත්වයේ දැවෙනවා. දැන් මම සිතවිලි ඉවත් කර කර ගිහිල්ලා ඉවරලා බාහිර මේ මොලේ සමාධිත්වය. එතන කියන්නේ ශූන්‍ය භාවනාව. ඒ ශූන්‍ය භාවනාව මම වඩලා තියෙනවා නේම සංඥා නාසඤ්ඤාතනට යනකම්. ශූන්‍ය භාවනාවෙන් තමයි අනිමිති භාවනාවෙන් තමයි මම නේව සංඥා නාසඤ්ඤායතනෙට සමවැදිලා තියෙනවා. ඒක අතිශය දුෂ්කර දෙයක්. මම හිතන්නේ මේ රටේ දැන් ඉන්නවද කියලා කෙනෙක් නේව සංඥා නාසඤ්ඤායතනෙට ගියපු කෙනෙක් ඒ තරම් අතිශය දුෂ්කර මේ වගේ මේ දේශී භාවනාවක් නෙමෙයිවා. නමුත් ඒක කොච්චර අමාරු වුණත් ඒවාගේ ප්‍රතිඵලය අඩුයි. මේ ශාසන ධර්මයෙන් ඇති කරගන්න මේ ප්‍රතිඵලය වගේ ස්ථීර සාර හැම ප්‍රතිඵලයක් නෙමෙයි තියෙන්නේ. මනින් පිරිහෙන ගතියකුත් එක්ක පවතින දෙයක් තියෙන්නේ. එතන සංඥාවක් වැඩින්නේ. අනිමිති සංඥාවක් තියෙනවා. නේව සංඥා නා සංඥා කියන ස්වභාවයේ සංඥාවක් තියෙනවා. ඒක හරියට දැනෙන විදිය තේරෙනවා. හරියට අර අපි සියල්ලකින් ඉවත් වෙනවා. හරියට සරුංගලයක් උඩට යනවා වගේ ඉවත් වෙනවා. හැබැයි නූලකින් සම්බන්ධ වෙලා තියෙනවා සියුම් ආකාරයෙන්. ආයේ නූල හරහා මෙයා සම්බන්ධ වෙනවා. දැන් සාසන ධර්මයේදී බෙදා වෙන්වීම සිද්ධ වෙන්නේ මේ නූලක් වගේ දෙයකින්වත් සම්බන්ධතාවයක් නැතුව සංඥා නිරෝධයෙන්ම එක වෙන්න යනවා. අන්නේ වෙන්වීම නිසා ආයි සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා අර පිරිහෙන සෝහාන් මාර්ගඵල පිරිහෙන අරිහත් මාර්ගඵල මෙහි නැහැ. හරි මොඩ හඳුරු කෙනෙක් කවුරු හරි කෙනෙක් කියනවලු මේ මාර්ගඵල පිරිහෙනවයි කියලා. මේ ධාතන ඉතිහාසයේ කොහෙවත් ලියලා නැහැ මාර්ගඵල පිරිහෙනවයි කියලා කතාවක් නැහැ. ධ්‍යාන පිරිහෙන. එතකොට පැහැදිලිවම පැහැදිලි ඒ සම්මාහන්සේ මාර්ගඵල කියලා දෙන්නේ මාර්ගඵල නෙමෙයි කියලා. අනිවාර්යෙන් අර එයා මාර්ගඵලයි කියලා කියන්නේ අර ධ්‍යානවලට සමාධිවලට අනිමිති ඒකාග්‍රතාවය. ගිහිල්ලා ඔළුව සෞතු කරගෙන එන්නේ එහෙම බං මේ පැත්තේ. දර්ශනීයම් ප්‍රහාණය කරන්නට පුළුවන්. ධර්මයක් තියෙනවා. කලම සම්මා දිට්ඨියෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක පැහැදිලිනේ පින්නතුනි, තාම පැහැදිලි. අපි දකින ක්‍රමයේ අනුව තමයි අපිට සංස්කාර රැස් වෙන්නේ කියලා. දැන් පාරේ කවුරු හරි යනවා. ඒගෙන යනකොට එක්කෙනෙක්ගේ මූණ ඇඹුල් වෙනවා, තව එක්කෙනෙක්ගේ මූණට හිනාවක් එනවා, තව එක්කෙනෙක් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා. ණයක් අරගෙන හරි එහෙම නැත්නම් වචනයක් කොමාරු වෙච්ච හරි කෙනෙක් ඉන්න එක්කෙනෙක්. අනිත් එක්කෙනා ඉන්නෝ තමන්ගේ ඥාතිත්වයක් තියෙන, හිතවත්කමක් තියෙන, උදව්පදව් එයාගෙන් වෙච්ච කෙනෙකුත් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නෝ එයා වෙන රටක ඉඳලා ආවේ අලුත් ආගන්තුකේ තව එක්කෙනෙක්. හැබැයි තුන්දෙනා එකට ඉන්නෝ එක මිනිස්සෙක් නම පාර හරහා යනවා. එක්කෙනෙක් කියනෝ ඔන්න ණය ඉල්ලන්න වෙන්න තියෙන්නේ. එදාම වචනයක් කිව්වා, ඒකත් එක්කත් මොනවා හරි කටලවිල්ලක් ඇති කියලා හිතුවා. අනිත් එක්කෙනාත් හිනාවක් ඇති වෙනවා, අපේ ඥාති එක්කෙන බොහෝ කාලෙකින් දැක්කේ. අර ආගන්තුකයා කුතුහලයෙන් බලාගෙන කවුද දන්නේ. තේන ඒක බාන්නේද ප්‍රශ්නේ තියෙන්නේ. බාන්නේ ප්‍රශ්නේ දර්ශනේ තමයි. සම්මා දිට්ඨිය මුලින්ම එන්නේ ඒකනේ. දර්ශනය තමයි සියල්ලට මුල. එතකොට කියන්නේ හාමුදුරුවෝ ඕව ගණන් ගන්න නැතුව ඉන්න, අර කුතුහලයෙන් ඉන්න කෙනා ගන්නද, එහෙම නැත්නම් අර සන්තෝෂයෙන් පිළිගන්න කෙනා වෙන්නද, අර මූණ හැකිලුණු අන්දමින් ඒක දිහා බලන කෙනෙක් වෙන්නද කියන්නේ. ගොඩක් භාවනාවල් වල උගන්වන්නේ අර මූණු හැකුළුණු ස්වභාවයෙන් ඒක දිහා බලන්න කියනවා කියනවා. කියන්නේ ඒ වැඩ නැහැ, ඕව වැඩ නැහැ, ඕව කුණු වෙනවා, ඔය දෙතිස් කුණු කියලා, ඔය ජරා වෙනවා කියලා එහෙම බලන්න. ඊට පස්සේ සමහර අය උගන්වනවා අර හැමදේම සතුටින් බාර ගන්න, අර ඥාතියයි තමයි යා සන්තෝෂෙන් බාර ගන්න කියලා උගන්වනවා. සම පිරිසක් ඉන්නවා මොකුත් දන්නේ නැති අර කුතුහලයෙන් වගේ ඒක දිහා බලන. ඔය එක්කෙනෙක්වත් වෙන්නේ නැහැ. ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් වෙන්න එපා. ඇයි එක්කෙනෙක්වත් වෙන්න එපා? ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වුණොත් ඔබ කෙනෙක් නේ. වේදනා නැති තැනකට යන්න, සංඥා නැති තැනකට යන්න, සංස්කාර රැස් නොවන තැනකට යන්න, විඥාන නැති තැනකට යන අන්න ඔබ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වුණා කියලා කියන්නේ. ඒක පංච උපාදාන ස්කන්ධේ නැති තැනකට යන. එහි ඇති සමාධිය සම්මා සමාධිය, එහි ඇති සිහිය සම්මා සතිය, එහි ඇති සම්මා වායාම, එහි ඇති සම්මා කම්මන්තේ, එහි ඇති සම්මා වාචාවේ, සම්මා ආජීවේ, සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පේ, ඔය දේවල් ඔක්කොම තියෙනවා. කොහෙද පංච උපාදානස්කන්ධය නොදැනෙන තැන? ඔබ මේ 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 මොහොතේ ඔබ ඉන්නේ එතන නම් ඔබ ඇත්තට වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? පංච උපාදාන ස්කන්ධය අතහැරීමේ. ඊළඟට අහනවා අතාරින්නේ කොහොමද කියලා. අතහරින්න තියෙන්නේ හැලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, කෙනෙක් නොවි ඒක මට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැත්නම් හැමදාම උදෑසනට විනාඩි 30ක් ඔළුවෙන් ඉන්න හැමදාම. ස්නායු දෝෂ තියෙනවා නම් හැදිලා හෙලින් වෙලා ඔබ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් තමයි හරි අමාරුයි තේරුම් ගන්න. මම ඔළුවෙන් හිතකට කල්පනා කරනවා. ඊට පස්සේ මේක සැහැල්ලු කරන්න පුළුවන් ද මේට වඩා දැන්. සැහැල්ලු වෙන්නේ අපි දෙන්න යන වීර්යය ඇති කර ගන්න ඕන. මේට වඩා සැහැල්ලු කරන්න ධර්මම කියන්නේ මට ආතරයිටිස් කිව්වයි කියලා ශ්‍රීපාද ගන්න අඩියක්වත් පල්ලෙහාට එන්නේ නැහැ. ආට ආතරයිටිස් නෙමෙයි ඔස්ටියෝපොරොසිස් තිබ්බත් ඔබ හෙමින් හරි යා යුතුය. දෙන්න කන්න පොඩි කරන්න කියලා කියන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා දහමයි කියන එක යම්කිසි ගැඹීරත්වයක් ශ්‍රේෂ්ඨත්වයක් තියනවාද ඒ தත්ත්වය කුඩා වෙන්නේ ඒ தත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒකේ තෙන්ඩම ගිහිල්ලා අවබෝධ කරගන්න. ඔබට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඒව සියල්ලක්ම උපකාර කරගන්න නිවන් දකින්න. අපේ ජීවිතයේ ධර්මානුකූලව සියල්ලට උත්තර සපයන්න ඕන කියන තැන කෙනෙක් ඉන්නකොට ඒ කෙනා තමයි නිවන හොයාගන්නේ. සිද්ධාර්ථයන් දැක්ක මේ තමන්ට අභියෝගේන කට්ටියට යුද්ධ එල්ල කරනවා. ඒ පැත්තෙන් මැරෙනවා මිනිස්සු. මේ පැත්තෙන් මැරෙනවා මිනිස්සු. මොකද්ද මේ රැකගෙන ඉන්නේ? මොකද්ද මේ ලෝකෙට වෙලා තියෙන්නේ කියලා කල්පනා කළා. මේ සිද්ධාර්ථ කුමාරයාගේ පුණ්‍ය බලයට එයා කල්පනා කරනවා. ධර්මානුකූල පිළිතුර ජීවිතයට හොයා ගන්නවද? මේක හරි කලගිරෙන ස්වභාවයක් මේ ලෝකෙ තියෙන. මිනිස්සු රෝග පීඩා වලින් දුක් වෙනවා, දරිද්‍රතාවයෙන් දුක් වෙනවා, යුද්ධ වලින් මැරෙනවා මේ මිනිස්සුන්ට, ආගම් අන්ධ විශ්වාස වලින් පිරීලා මේ ලෝක මිනිස්සුන්ට පිස්සු. සබ්බේ පුතඥන උම්මත්තක මේ පුතඥන සත්‍යය හරි මෝඩයි. ඒකම නෙමෙයි දැනටත් තියෙන්නේ. මේ සමාජයේ විවිධ පාර්ශවයන් විවිධ දේවල් වලින් පීඩා වෙනවා. නයිකු දේවල්. ඒකේ නිදහස් වෙන ධාර්මික විසඳුම. තමන් වෙන් වෙලාද නැද්ද කියලා තමන් දැනගන්නේ කොහොමද? පුජ්‍යලත්වයෙන් තමන් වෙන් වෙලාද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? පුජ්‍යලේ කියන ස්වභාවය තමා තුළ කොතරම් කාල ගාන හෙව්වත් පරීක්ෂා කළ හෙව්වත් හොයාගන්න බෑ. පුජ්‍යලත්වේ මමත්වය කොච්චර කාලයක් හෙව්වත් හොයාගන්න බෑ. අන්න එතකොට එයා දන්නව දැන් මගේ ළඟ පුජ්‍යලත්වය නෑ කියලා. හැබැයි ඉතින් හැංගිලා හරි තියෙද්දි නිකන් බොරුවට නෑ කියන්න නම් එපා. එහෙම ඇඟිල්ලෙන් යනහම උස්තර මාත්‍ය වේදනාවක් තීද්දි නෑ කියන්න එපා. වේදනාවක් තියෙනවා නම් තියෙන හැටියෙම කියන්න ඕන, පිළිගන්න ඕන. නැත්නම් ඇතුලේ ප්‍රශ්නේ තිබිලා පස්සේ මතු වෙනවා. වේදනාවක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා කියන්න ඕන. බොරු කියන්න ඕන. ධර්මනුස්සයෙක්ගේ බඩ කපන්න බෙහෙතක් වේදලා අහලා මේ පෑනින් එකක් කනලා දැනනවාද කියලා. මිනිහා කියලා එච්චර දැනෙන්නේ නැහැ කියලා. මිනිහා කියලා වෙන මොකක් හරි දැනනවද කියලා අහනවායි කියලා. උත්තර මාතේ දහ කල ගත්තල බිය කපාගෙන. පස්සේ ඉතින් පස්සේ දැනනවා. ඒ ඊට පස්සේ කෑ ගන්නකොට කිව්වලු එනද කියන්න එපාද කියලා. ඒ වගේ ඔබේ වේදනාව ඔබ ආනික හරියට අඳුර ගන්න ඕන. බොරු මනෝමය ගුණෝකනේ ඔය රැඳිලා ඉන්නේ. අර කුරුල්ලෙක් කූඩුවක් හැදුවා වගේ තැන් තැන් වලින් ගිහිනල්ලා ඔය පොල් ගොව් අරෝමිය ගෙනල්ලා හැමතැනම මේ තියෙන බැද්ද පොල ගෙනල්ලා ගෙනල්ලා එයා හදාගන්න උගුටි කූඩුවක්. ඊට පස්සේ ඔක්කොම ටික එකතු වුණාන පස්සේ කූඩුවක හැඩයක් එනවා. ඒ කූඩුව කාගේද? මගේ. ඔබේ ඔය ආධ්‍යාත්මික ඔය සංඥා පද්ධතිය තියෙන්නේ අර කුරුල්ලෙක් ගෙනල්ලා හදාගත්ත ඒ කූඩු ස්වභාවයම නෙමෙයිද? එක එක පොල්පොස් මේවා බැඳගත් ඒවා මේවා පොහොන් කෑලි ඔය ගෙනල්ලා ගෙනල්ලා වයර් කෑලි ඔය හදන. දැන් කොළ රොඩු වලින් හැදුවට ඔය ගමේ ඉන්න කාක්කෝ කාක්කුඩු කොළඹ කාක්කෝ මේ කූඩු හදන්නේ මොනවෙන්ද කියලා දන්නවද? බයින්ඩින් කම්බි වලින්. ඔය බටලේ කියන බයින්ඩින් කම්බි ඕ වර්ගෙට ගිහිල්ලා කූඩුවක් නැහැ. බලන්න එකයි ගමේ කාක්කයි කොළඹ කාක්කයි අතර වෙනස. කොළඹ කාක්ක බයින්ඩින් කම්බි නැහැ. ඒ නේද කොළඹ කොහොමයා ගන්න යතු කෑල්ලක් හරි මේ හොයා ගන්න නැහැ තියෙන බයින්ඩින් කම්බි. ඒ වරයි යනවා. කියලා හදා ගන්න. ඒ වගේ එකක් කැලි ගැලි එකතු කරලා හදාගත්ත එකක් අපි මේ මනෝ කියන ස්වභාවය. ඊට පස්සේ ඒක අතර හිර වෙලා තෙරපිලා විසඳුම් හොයනවා, ප්‍රශ්න හොයනවා, පිළිතුරු හොයනවා, එහෙම හොඳයි කියලා හිතනවා, මෙහෙම හොඳයි කියලා හිතනවා, එහෙමත් හොඳ නැහැ, මෙහෙමත් හොඳ නැහැ, දැන් කොයි එකත් හොඳ නැහැ කියලා හිතනවා, අවධානයෙන් මැරෙන්න හිතනවා, බෙල්ලේ වැලලා ගන්න හිතනවා, කෝච්චියේ බෙල්ල තියන්න හිතනවා, පැනල මැරෙන්න හිතනවා, නොයෙකුත් දේවල් එනවා. මොකද හේතුව? මේ අනුංගෙම ප්‍රශ්න ටික එකතු කරගෙන ඒක අතර විසඳුමක් හොයන්න යනකොට විසඳුමක් නැහැ. තමන් අතර නෝන් එනවා. ඊට පස්සේ අනුන්ට පලි දරනවා, තමන්ට පලි දරනවා, අනුන් නිසා තමන් මෙහෙම වෙනවා. නොයෙකුත් විදිහේ දේවල්. අවුලෙන් අවුලට අවුල් ජාලාවක් බවට පරිවර්තනය වුණාම මිනිස්සුන්ට විසඳුමක් හොයාගන්නට හරිම අමාරුයි. එනිසා අන්තෝ ජටා බහි ජටා. ඊට පස්සේ දිගටම ජටා ජටා. දිගටම ගැට පිට ගැට 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 ගොඩයි ගැට ගොඩයි. කේක ගැටේ ලියන කරුණ තේරුම් ගත්තාම ඕනම දෙයක් කතා වෙනවා. ඇයි හේතුව? අතහැරෙන ස්වභාවයෙන් යුක්තව පිටින් ගත්ත දෙයක් මෙතන තියෙන්නේ කියලා එයා දකිනවා. කුලියට ගත්ත ඇඳුම කුලිය ඉවර වෙන දවස වෙනකොට සංඥා වෙනවා මේක ගිනිල දෙන්න ඕන කියලා. එහෙමනම් මේ ගත්ත සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඒක තේරෙන්න ඕන. මොකද්ද? කුලියට ගත්ත දේවල්. එතකොට කුලියට ගත්ත දේවල් එක මොන මමත්වයක්ද? දැන් හයර් එකකට ටැක්සි එකට ගන්න වාහනත් එක්ක ඔබට තියෙනවද මමත්වයක්? අපි ගමන ගියා බෑ. පාරේ යන බස් එකට දිනනවා අපි මමත්වය. ගියා බෑස ආයෙගෙන. සමස්ත ලෝකේම කුලියට ගත්ත දේවල් නම් ඔබේ ආධ්‍යාත්මයට කිසිම කරදරයක් නැහැ. ඒව සම්මුති ආකාරයෙන් සම්මුති පරමාර්ථ විදිහේම සම්මුති හැම දෙයක් දිහා බලන්න කියන එක නෙමෙයි. නමුත් පරමාර්ථ තැන ඉඳලා ඒ බලද්දී අර හැම දෙයකම තියෙන තාවකාලිකත්වය හා නිස්සාරත්වය සහ අයිති නැති බව එයා දකිනවා. නමුත් සම්මුති න්‍යායක් තීද්දි එයා ඒ විදිහට ජීවත් වෙනවා. එහෙම නැතුව දුක් කිසි දෙයක් නැතකන සම්මුති පරමාර්ථ පටලවා ගත කෙනෙක් ඉන්නපස් සම්මුතියත් එක්ක මේ පරමාර්ථය පටලවන්න ගිහිල්ලද මේ ප්‍රශ්නේ ඇති කරගන්න කිසි විටක සම්මුතිය පරමාර්ථයට ගැලපෙන්නේ නැත. පරමාර්ථය සම්මුතියට ගැලපෙන්නේ නැත. සම්මුති ලෝකේ එකක් පරමාර්ථ ලෝකේ එකක්. මේක ගැඹුරු ධර්ම දර්ශනය. සම්මුතියේ ඔබ කතා කරන විදිය, පවතින විදිය, යුතුකම, වගකීම, පැවැත්ම, ඒ න්‍යායන් ඒ විදියට පවත්වා. දැන් මේ ධර්මානුකූල මේ ක්‍රමයට තමන් බලන්න ගියොත් බිරිඳ දිහා, දරුවෝ දිහා, දේපල දිහා, වස්තු දිහා, වැඩපිළිවෙල දිහා මේක කරන්න බෑ. එතකොට කෙනෙක් ලෙඩ වුණත් අනේ සතෙක් පුජ්‍යලයක් නැහෙනේ කියලා නිකන් හිතේ. එතකොට තමන් ලෙඩ වුණත් නැගේ සතෙක් පුජ්‍යලයක් නැහෙනේ කියලා නිකන් හිතේ. ගෙදරට හොරු ගන්නලයි කියලා නෝන කිව්වත් ඇයිලා අනේ සතෙක් පුජ්‍යලයක් නැහෙනේ කියලා නිතාගනි මහන්තයා. ඒ නිසා කිසි විටක සම්මුති පරමාර්ථ පටලව ගන්න එපා. මේක පරමාර්ථය. පරමාර්ථයෙන් කිසිවෙක් නැත. කිසිවෙක් නැත්නම් කිසිදු අයිතිකාරකමක්, කිසිදු වේදනාවක්, කිසිදු ගැටලුවක් ඒ ආධ්‍යාත්මයට නැත. තථාගත ධර්මයේ නැති කාලෙට ලෝකේ ඉන්නේ කොයි බුදුවරුද ඉන්නේ? පසේ බුදුවරු. තථාගත ධර්මයේ තියෙන කාලෙත් ඉන්නෝ පසේ බුදුවරු. නැති කාලෙත් ඉන්නෝ පසේ බුදුවරු. ඒ තමයි ඉන්ද්‍රියන් පහේ බුද්ධිය තියෙන කට්ටිය. ඉන්ද්‍රයන් පහේ බුද්ධිය තියෙන කට්ටිය. දැන් මේ මෙතන මේ ඉන්න ඔක්කොම මම දකින විදියට නම් පසේ බුදු. දැන් ඔක්කොම නෙමෙයි ධර්මයේ තේරුම් ගත්ත පිරිසක් ඉන්නවා. අනිත් ඔක්කොම පසේ බුදුවරු. ඒ කියන්නේ පහේ බුද්ධිය තමයි තියෙන්නේ. පහේ බුද්ධිය තියෙන නිසා පසේ හර බුදුවරු ඉන්න වෙනවා. මම මේ වෙනම කතාවක් කියන්නේ පසේ බුදුවරු. එතකොට මේ පසේ බුදුවරු කොතෙන්ද එන්න ඕන? සම්මා සම්බුද්ධ කියන ගුණයට එන්න ඕන. සම්මා සම්බුද්ධ ගුණය කියන්නේ තමන් ස්වයං බුද්ධඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ වෙනවයි කියන වචනයක් විග්‍රහ කරලා තියෙනවා. නමුත් මම ඊට වඩා වෙනස් අර්ථයක් දකින්න සම්මා සම්බුද්ධ කියන්නේ මං කිසිම බුද්ධි ගුණයකට අයිති නැත. බුද්ධියක් තියෙන පුතඥයාට බුදුහාමුදුරන්ට බුද්ධියක් නැහැ. මේ ඉතින් තරහ යන කතාවක් කියවනේ. බුදුහාමුදුරන්ට බුද්ධියක් නැහැ. මට මම මේ දේශනා කරන මේ හාමුදුරන්ටත් මට බුද්ධියක් නැහැ. ඒක බොහොම ආඩම්බරෙන් කියන්නේ. බුද්ධි කරගන්නවා කියන්නේ මොකක්ද? උපාදාන කරගන්නවා කියන්නේ. අල්ල ගන්නවා කියන්නේ. දෘෂ්ටිගත වෙනවයි කියන එකට නෙයාගේ බුද්ධියේ හැටි කියලා කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ බුද්ධි කියන ගුණය දුරු කර. දැන් සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටි නැති. සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි. බුද්ධි ගුණ නැති. සම්මා සංකප්ප කියන්නේ සංකල්ප නැති. සම්මා සම්බුද්ධ කියන්නේ බුද්ධි ගුණ නැති. සම්්‍යක් දර්ශනය ඥානයේදී ඉතින් බුදුරජාණන් වහන්සේ අර සද්බුදුවරු හරේ මේ ඔක්කොම අහුවාම මම මේ කිසි කෙනෙක් නෙමෙයි කියන එක තමයි සම්මා සම්බුද්ධ. මම මේ කිසි කෙනෙක් නෙමෙයි, මට මේ කිසි බුද්ධියක් නෑ. අර බුද්දල මේ බුද්දල මේ බුද්දල ඉදදි මම සම්මා සම්බුද්ධ. ඕනම බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ. දැන් පසේ බුද්ධ වරු වලට එන්න තියෙන්නේ දැන් සම්මා සම්බුද්ධ ගුණයට එන්න. ඒ බුද්ධියක් යම් කිසි බුද්ධියක ග්‍රහණය වුණාට පස්සේ බුද්ධියට අදාළ වේදනා ටික මොන තරම්ද? බුද්ධිමත් බුද්ධියෙන් මත් වෙලා ඉන්නේ. ඕන කෙනෙක්ගෙන් අහන්න ඔය ගත්තුන්ගේ දැනුම පීඩාවක් නෙමෙයිද කියන්නේ? ද මහා ප්‍රඥ බලන මූණේ hina ගඳුලක් තියෙනවා කියන රිලැක්ස් එකක් නිදහසක් තියෙනවා කියන මොකක් හරි නැහැ. ඒ තරම් හිර වෙලා ඉන්නේ හරි බුද්ධිමත්. තමන්ගේ තියෙන දැනුමෙන් තමන් මත් වෙලා ඒකට ආරූඪ වෙලා ඉන්න නිසා බුද්ධිමත්. බත් වැඩිපුර ගෑවම බත් මත කියනවානේ. මේක බුද්ධිය වැඩිපුර තියෙනකොට බුද්ධිමත්. හතේ මේ කටිගාචාර වාසේ එතකොට වුණත් ඒ දවස්වල හරියට බුද්ධිමත් වෙනවා. පොත් කියන්නේ පෙන්වන්න බෑ. පත්තර ගොලේ ඉඳලා කියවනවා. අකුරු ගැල්ල ඔතල දෙන එකක් කියවනවා. ඒ අතර මංගල දැන්වීම මම වෙන එකක් කියවනවා. ඒවත් කියවනවා බලන්න. ඈ අවුරුදු 71 පැහැපත් සිරුරක් ඇති කාන්තාවට සාමීක් සොයයි කියලා දැක්කත් ඉතින් ඒ වගේ. මේ පොත්පත් වලින් මේ කියන දේවල් හැම දෙයක්ම කියවනවා. කියවල කියවල කියන බුද්ධි ගෝචර. ඒ පීඩාවක් කරනවා ඒක. ඒක තේරුම් ගන්න අනිවාර්යෙන් ඒක කියවන්නත් ඕනේ. පොත් කියෙව්වේ නැත්තම් එතෙන් දෙන්නේ නැහැ. ඒ නිසා කියවන්න ඕන. ඒකේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මොනම දෙයක ස්වභාවය දන්නේ ඒ ප්‍රත්‍යක්ෂ කළාට පස්සේනේ. දැන් අපි කිව්වට කොච්චර කිව්වා සෞදි අරාබියට යන්න එපා සෞදි අරාබිය දුකයි හරේ මේ කිව්වට අනිත් අයට ඕක තේරෙන්නේ නැහැ. මෙන්න ඒකට ගිහිල්ලා දුක් විඳලා ඉන කෙනා තමයි ඒක දන්නේ. අපි යන්නේ රුසියාවට යන්න එපා. රුසියාව හරිම හීතලයි හරිම පීඩයි ජීවිත ජීවත් වෙන්න හරි අමාරුයි කියලා කිව්වට තේරෙන්නේ ඒ රටට ගියාම තමයි ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තමයි එතෙන්ට එන්නේ. එහෙනම් මේ ලෝකේ හැමෝටම වැරදිලා තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. වැරදිලා තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් සිතා දැන් අපි කොච්චර කිව්වත් ওই භාවනා අර භාවනා මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා හරිද? ඒකට තේරෙන්නේ නැහැ ඒක. ඒ අපිත් ඒව පහු කරගෙන වැරදිලා ආවා. ඉතින් අනිත් අයටත් ඒ වගේ අධ්‍යයනයන් කළා ඉතින් පස්සේ වැරදුනා කියලා හරි කියන්න සිද්ධ වෙනවා. හරියට දර්ශන සම්පත්තිය ඥාන සම්පත්තිය ඉලක්කේ ලබා ගත්තට පස්සේ ඔය මොකක්වත් ඕනේ නැහැ. මම භාවනාවල් ඕනේ, කෙනා භාවනාවල් ඕනේ. මේ සම්‍යක් දර්ශනයට වඩා පල්ලෙහයින් කුජල දර්ශනය තුල තමයි සමත භාවනාවන් එහෙම නැත්නම් යෝග භාවනාවල් සිද්ධ වෙන්නේ. ඒව කරන්න වෙනම අදහසකින් ඒ තමයි ශරීර සෞඛ්‍ය සුවතාවය පිණිස යෝග භාවනාවල් එන්නත් කරන්න. ඒකට කවන්න ඒකේ තියෙන්නේ ඒකාග්‍රතාවයක් ඕ විශේෂත්වයෙන් ශරීර සෞඛ්‍ය සර. මේ ඥානෙ ඊට වඩා උසස් ලෞකික ඥානයට වඩා ලෞකික මට්ටමට වඩා හරි ඉහළයි කියනත්. සම්‍යක් ඥානෙ ලෞකික ඥානයට වඩා බොහෝ නිහලයි. ලෞකික ඥානය තුළ කරන්නේ නිරන්තරයෙන්ම පැහැදිලි කරලා දෙන්නේ ලෞකික ඥානය හරි දුර්වලයි. ලෞකික ඥානය හරි මායාකාරයි. ලෞකික ඥානය හරි හිස් ස්වභාවයකින් යුක්තයි. මායාකාරී ස්වභාවයකින් යුක්තයි. හරි ග්‍රාම්‍ය ගුණයක් තියෙන්නේ. අඥාන ගුණයක් ඒ ලෞකිකත්වයේ තුල තියෙන කෙනෙක් පැහැදිලි කරන්නේ. ඒක තමයි දුක පැහැදිලි කිරීම. ඒක අල්ලගන්න එපා. ඒක උපාදානය කරගන්න එපා. ඒක ආත්මය කරගන්න එපා. ඒක ලොකුම ලොකු දෙයක් කියලා කරගන්න එපා. අර එකලම මේකෙන් ඇහුවාම පුතා ඔයා දැකපු ලොකුම දේ මොකද්ද කියලා. එකලම මේ කියවල අපේ ගෙදර තියෙන පිටිපස්සේ තියෙන කන්න කියවල. තව එක්කෙනෙක්ගෙන් ඇහුවාම කියවලු ලෝයා පුතා දැකපු ලොකුම දේ මොකද්ද කියලා. කියවලු අපේ තාත්තා කියලා. අපේ තාත්තා තමයි ලොකු කෙනා කියලා හැදකලා තියෙන තාත්තා. තව එක්කෙනෙක්ගෙන් ඇහුවාම ගෝ ඔයා දැකපු ලොකුම දේ මොකද්ද කියලා. මම දැකලා තියෙන ලොකුම දේ තමයි අලියා. තව එක්කෙනෙක් කියනවා ඉර. තව එක්කෙනෙක් කියනවා හඳ කියලා. තාවලමෙන් කියන ලෝකේ දෙන ලොකුම දේ මොකද්ද කියලා අහුවා මම හිතන්නේ ලෝකේ දෙන ලොකුම දේ මගේ ඇහැ කියලා. ඇත්ත නෑනේ. ලෝකේ දෙන ලොකුම දේ තමන්ගේ ඇහැ. මේ ඇයි මේ ඇහැට ලෝකෝ ලොකු ලෝනම ලොකු දෙයක් බලන්න පුළුවන්. පේනවා ග්‍රහණය කරගන්න පුළුවන්. ලෝකේ දෙන ලොකුම දේ ඇස. ඒක ආධ්‍යාත්මයෙන් දැක්කම චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ අතීත මතකයක් එක්ක බලන තැන තමයි චක්කු විඤ්ඤාණය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. අතීත මතකයකින් තොරව යමක් දිහා බැලුවොත් චක්කු විඤ්ඤාණය නෑ. අතීත මතකයේ සම්බන්ධ කරලා බලන තැන චක්කු විඤ්ඤාණය. නිකන් ශබ්ද ඇහුනට වැඩන්නේ නැහැ. අතීත මතකයෙන් බැලුවොත් තමයි සෝත විඤ්ඤාණය පවතින්නේ. දැන් රහතන් වහන්සේලාට පේනවා. රහතන් වහන්සේට ඇහෙනවා. චක්කු විඤ්ඤාණය වැඩ කරන්නේ නැහැ. විඤ්ඤාණ නිරෝධයි. කනේ ශබ්ද ඇහෙනවා විඤ්ඤාණය නිරෝධයි. එනිසානේ කම්පනයක් නැතුව උත්තර දෙන්න හැකියාව තියෙනවා මාසලාට. ආතනන්සලාට තිබුණේ ඒකයි. තමන් හොඳින් හුස්ම ඉහළ පහළ ගනිමින් ටික වෙලාවක් සංසුන් වෙන්න ඕනකමින් හුස්ම ඉහළට ගන්න ඕනකමින් හුස්ම පහළට එලන්න. ඒ හුස්මත් ඉහළට අරගෙන පහළට එලන හැම මොහොතකම තමන්ගේ සිතේ සැහැල්ලුව තමන්ගේ ගතේ සැහැල්ලුව ඇති කරගන්න. කාය සංස්කාර මනෝ සංස්කාර ඒවා තරමින් සැහැල්ලුවන්න. එයින් මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් දෙන අතුරට අවශ්‍ය කරන මේ වාතය හොඳින් ලැබීම නිසා තමන්ගේ විදර්ශනා ගුණය වර්ධනය වෙනවා. හොඳින් දිගට හුස්ම ගන්නවා. හොඳින් හුස්ම පහළ වෙනවා. තරමක් මධ්‍යම ප්‍රතිපදාවෙන් සුවයක් දැනට අන්දමට ස්නේහලට ගන්න අරට ගන්න. ගත සිත සැහැල්ලු කරන්න. ධර්මානුකූලව සැහැල්ලුවක් ලබන්න. අවසාන ප්‍රතිඵලයේ හැටියට අපිට ලැබෙන්න ඕන නියුණු සිතක්. එපමණ මොකන්ද ඇති වෙන්න ඕන නියුණු සිතක්. ලැබීම් දුරු කරගෙන යන මාත එහෙම නැතුව වෙන ඉලක්කයක් නැහැ. එතකොට නියුණු සිතක ස්වරය, නියුණසිතක ගුණය, නියුණසිතක සමබරතාවය ඇති කර ගන්න පුළුවන් ඔබට. ඒක තමයි ස්වභාවයත් එක්ක තමයි ආහාරයේ ප්‍රමණ දැනගන්නවා වගේ තමයි. තමන්ට පහසුවක් ඇති වෙන තරමට තමයි තමන් ආහාර ගන්නවා. ඒ වාගේ තමයි සිතේ සංසිතදායක ස්වභාවයක් ඇති කරගන්නේ මේ විදිහට. ධර්මයේ න්‍යාය තමයි න්‍යායක් නැති බව. ධර්මයේ න්‍යාය තමයි න්‍යායක් නැති බව. ධර්මයේ මාර්ගය තමයි මාර්ගයක් නැති බව. ධර්මයේ සලකුණ තමයි සලකුණක් නැති බව. ධර්මයේ ගතිය තමයි ගති විමුක්ත බව, එවත් ගතියක් නැති බව. ධර්මයේ දැකීම තමයි දැකීම් අවසන් කළ බව, දැකීම් නැති බව. දැන් ප්‍රතික්ෂේප කරන්නේ අය මිනිස්සු මේ ලෝකෙ. දෘෂ්ටියක් තිබුණොත් තමයි යම ප්‍රතික්ෂේප කරන්නේ. දෙයක් අත් නොහැර අල්ලාගන්නේ දෘෂ්ටියක් තිබුණොත් තමයි දෙයක් අත් නොහැර අල්ලාගන්නේ. දෘෂ්ටි නැත්නම් එයාට ප්‍රතික්ෂේප කරන්න දෙයක්වත් නැහැ, අනුමත කරන්න දෙයක්වත් නැහැ. දැන් දෙයක් පෙන්නල මම ඇහුවොත් මේක ලස්සනයිද කියලා, ඔක කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්, තව කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන්. කෙනෙක්ගේ කැමැති පාට වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ අකමැති පාට වෙන්න පුළුවන්. ඒක කෙනාගෙන් කෙනාට පවතින දෙයක්. මේක හැමෝටම ලස්සන දෙයක්වත්, මේක හැමෝටම කැත දෙයක්වත් නෙමෙයි. ඉතින් දහම දැක්කනම් එයාට කියන්න පුළුවන් මට නම් මේ ලෝකේ තියෙන අවලස්සන දෙයක්වත් ලස්සන දෙයක්වත් වැඩක් නැහැ. මොකද හේතුව? අනුන්ගේ දෙයක් ඉතින් ලස්සන වුණත් අවලස්සන වුණත් අපිට වැඩක් තියෙනවද? ඉතින් මේ ලෝකේ තියෙන දේවල් හැම දෙයක්ම ලෝකේට ස්වභාවයට නැහැ. ඒ ලස්සනයි කියවීමවත් අවලස්සනයි කියවීමවත් Tamanට වැඩක් නැහැ. ඒක හරියට අර අන් අයගේ වාහනයක් ලස්සනයි හරි අවලස්සනයි හරි කියනෝ වගේ, අන් අයගේ ගෙයක් ලස්සනයි හරි අවලස්සනයි හරි කියනෝ වගේ. ඒක අනුන්ගේ කියලා තේරුම් අරගෙන ලස්සනයි කියලා එනිසා නිවැරදි ආකාරයෙන් ධර්ම සංඥාවට කැමුණාට පස්සේ සදහම් ඇසට පත් වුණාට පස්සේ බලන්න මොනතරම් සැහැල්ලුවෙන් මොනතරම් නිදහසකින් මේ ලෝකෙ දිහා බලන්න හැකියාව ලැබෙනවද කියලා. බාහිර වේවා ආධ්‍යාත්මික වේවා ආධ්‍යාත්මය මගේ කරගනත් නෑ, බාහිරය මගේ කරගනත් නෑ. මගේ කියලා සංස්කාරක ධර්මයක් නොගත්ත ස්වභාවය, සංස්කාරක ධර්මයන් විපරිණාම ධර්මවලට වෙනස් වෙන ස්වභාවයට ලක් වෙන නිසා සංස්කාරකයන්ගෙන් තොර දර්ශනය පවත්වා ගැනීමට අවබෝධය පැනනන්වා ගත්ත නිසා, ගොඩනගා ගත්ත නිසා එයා සංකාර උපේක්ඛා ඥානෙ එයා පහළ කරගෙන ඔන්න සංස්කාරකයන්ගෙන් තොර වූ වාසය කිරීම කියන එක එයා පුරුදු කරනවා. දැන් මනස පාලනය කියන එකට ගන්න ගියොත් එහෙම කරන්න බෑ. ඒක හරියට ලෝභ බෝල කරගෙන එක නතර කරන්න යනවා වගේ. පාලනය කරන්න සිද්ධ වෙන්නේ අසංසම්කම. පාලනය කිරීමම තමයි අසංසුන්කමට හේතුව. ලෝකයේ ඉන්න හොඳම පුජ්‍යලය තමයි, හොඳම වෙන්න ඕනේ කියලා හිතපු පුජ්‍යලය තමයි ධර්ම පුජ්‍යලය බවට පත් වෙන්නේ. හොඳටම විනයානුකූල මනුස්සයෙක් වෙන්න ඕනේ කියලා හිතන එක්කෙනාම තමයි විනයක් නැතිම මනුස්සයෙක් වෙන්නේ. හිට්ලර් කියන්නේ ලෝකේ ඉන්න හොඳම මිනිස්සය වෙන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ මිනිස්සයා මේ නිර්මාංශකයිද? කන්නේලු මමස්මාලුවත් කන්නේලු. ඒ තරම් විනයානුකූලයි, හොඳයි. හොඳ වෙන්න ගිහලා මොකද වෙන්නේ? ලෝකේ ඉන්න ධර්මම මිනිස්සයා වට පාතන. එයා තුල පවතින ශික්ෂණය අනිත් අය තුලත් තියෙන්න ඕනේ කියලා හිතලා එයා කියන දේ අහන්න ඕනේ, එයා පිළිපදින්න ඕනේ, එයා හරි ඒ හරි තැනට අනිත් අයත් එන්න ඕන කියලා හිතලා මෙහා දරුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ කෙනෙක් වෙන්න හදන හැම කෙනෙක්ම හරි දරුණු කෙනෙක් වෙනවා. දැන් gedara kolahala වැඩි වෙන්නේ මොකද? නෝනා මහත්තයා දෙන්නම හරි වෙන්න හදන තැන, නෙවැරදි වෙන්න හදන තැන මොකද වෙන්නේ? වටේ පිටාවේ අය තමයි කියන්නේ gedara දෙන්නම වැරදි කියලා. ඔය සද්ද වැඩි වෙනවනේ, දෙන්නම හරි වෙන යනවා. කෙනෙක්වත් වැරදි නෑ. එතන හරි වෙන්න යන්නත් එපා, වැරදි වෙන්න යන්නත් එපා. කෙනෙක් වෙන්න යන තැන ප්‍රශ්න, කිසිවෙක් නොවන තැන කිසිදු ප්‍රශ්නයක් නැත. කෙනෙක් වෙන්න හැදුවොත් ප්‍රශ්න, කිසිවෙක් නොවි ලෝකේ නැගී සිටින්න, කිසිවෙක් නොවි පවතින්න, කිසිවෙක් නොවි නිවසේ වාසය කරන්න, කිසිවෙක් නොවි සමාජය තුළ වාසය කරන්න, කිසියෙක් නොවි වාසය කරන්න උත්සාහ කරන හැමතැනම හැම දෙයක් එක්කම hina වෙලා තමන්ගේ ජයග්‍රහණත් ඒ විදිහටම ලබන්නත් පුළුවන්. මොනම දෙයක් සැහැල්ලුවෙන් ඒ අල්ලගන්න තරමට තමයි පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. වාහනේ පදවද්දී හරිනේ මේ වීල් එක තදින් මෙහෙම අල්ලගත්තොත් පදවන්න පුළුවන්. මේක සහැල්ලු වෙන අල්ලගන්න. මොහොතින් මොහොත, මොහොතින් මොහොත විචක්ෂණේ වෙනස්. පාරේ හැටියට, වාහනේ හැටියට, පාරේ පළල ඉඳ බලන අනුව මෙයා ඔක්කොම ටක්ටක් ගාලා ඉක්මනින්ම වේගය වෙනස් කරගන්නවා. ඒ කන්ට්‍රෝල් එක හදා ගන්නවා කියලා දුන්නු බුද්ධියට නෙමෙයි ඇත්තෙන්ම එයා ගමන් කරන්නේ. එතන ඇති වෙන පරිසරය අනුව වාහනේ පදවන්නේ. ආන්නේ වගේ තමයි සිත. එහෙතු හමුදුරු බණෙන් කියපු විදිහටම මෙහෙම මෙහෙම ගෙනියනවා. ඒකෙන් යන්නේ පොඩි සිද්ධාන්ත ටිකක් ලැබුණාට තමාගේ ඥානමය කුසලතාවයෙන් තමයි තමන් එතන 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 තියෙන පරිසරයත් එක්ක තමන් මනස හසුරවන්නේ. ඒ තමයි දක්ෂතා කුසලතා. ප්‍රිය පදවන්න පුරුදු වෙනවා වගේම හිත පදවන්න පුරුදු වෙනවා. මේක සතිපුජ්‍යලයක් නැහැ කියලා කට්ටිය කියනවා නේද? නේ? ඒ කියන්නේ ඔක්කොම සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය තියෙන අය. ඒ ඔබ හන්දේ කියවන කලින් සතිපුජ්‍යලයක් මේක නැහැ කියලා. මං කිව්වේ නැති නිසා. අරගොල්ලෝ කියන්නේ සතිපුජ්‍යලයක් ඉන්න නිසා. නැති නිසාම සතිපුජ්ජලයක් නැහැ කියන එක ඒක වෙනම කතාවක්. සතිපුජ්ජලයක් නැහැ කියන දෘෂ්ටියේ ඉඳගෙන කියන එක වෙනම කතාවක්. දෘෂ්ටිගතව කියන හැම කෙනාම සතාපුජ්ජල ඉන්න තැනේ නම කතාව කියන්නේ. ඒකනේ මන් දෙයියෙක් නැහැ කියන්නෙත් නැහැ, ඉන්නවා කියන්නෙත් නැහැ. මොකද දැක්කනේ පච්චත්තම් වේදි සම්බෝ ප්‍රත්‍යක්ෂ වූ දෙයක් පිළිබඳව පමණයි මගේ දැක්ම හා විශ්වාසය තියෙන්නේ. නැත්නම් අනිත් කිසි දෙයක් පිළිබඳව මම විශ්වාස කරන්නේ. ඒ හේතුව විශ්වාසයේ විචිකිච්ඡාව සමග බැඳී පවතින නිසා. සැකයක් එක්ක තියෙන එක විශ්වාසය කියන්නේ සැකයක් එක්ක තියෙන එක. ප්‍රත්‍යක්ෂ වූ ලෝකයේ තුල, සජීවී ලෝකයේ තුල, සජීවී දැක්ම තුල වාසය කරන. ධර්මයේ කියන එක ඉන්ද්‍රියන් වල හසුරවන්නට බෑ. ඉන්ද්‍රියන්ගෙන් වෙන්වීම නිසා, ඈත් වීම නිසා පවතින ස්වභාවයක්. දෘෂ්ටි පවත්තන්න පුළුවන් ඉන්ද්‍රියන් තුල. ධර්මයේ ඉන්ද්‍රයන් තුළ පවත්වන්න බෑ. ඉන්ද්‍රයන් වලින් ඈත්ව පවතින දෙයක්. ඒක කල්පනා කරන්න දෙයක්වත් නෑ. කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න මුකුත් දෙයක් නෑ මේකේ. තේරුම් ගන්න දෙයක් නෑ ඇත්ත වශයෙන්ම. තේරුම් ගන්න එක තමයි වරද. ධර්මයේ තේරුම් ගන්න දෙයක් නැහැ. තේරුම් ගන්න නම් ඉතින් මොකක් හරි තේින්නේ බාන්නේ. ඒකට කට්ටිය ධර්මයේ තේරුම් ගන්න ඕන තේරුම් ගන්න ඕන තේරුන්නේ නැ කී කියා කෑ ගහන ධර්මයේ තේරුම් ගන්න දෙයක් නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන. වෙන දේශකයෝ මේක පරම සත්‍යයි මේක ඇත්තයි කියා බොරු කියනවා. මෙතන බොරුවයි කිය ගියාම බොරු කියනවා. ඒක තමයි වෙනස. වෙන තැන්වල දේශකයෝ මේක ඇත්තයි පරම සත්‍යයි කියා බොරු කියනවා. මෙතන මේක බොරුවයි කිය ගියාම බොරු කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර ඇත්තයි කිය කියා බොරු කියනවට වඩා ශ්‍රේෂ්ඨයි බොරුවයි කිය කියා බොරු කියන එක. ඇයි බොරු කියන්නේ? වචන කිසිවක් ඇත්ත නොවේ. ඒකම බොරු කියන්නේ. ඔය කරන්න දෙයක් නැහැ. ඇත්ත වචනයක් තියෙනවා. ඒකේ දොනියක් නැහැ. ඇත්ත වචනයක් තියෙනවා ධ්වනියක් නෑ. ධ්වනියක් නැති වුණොත් මොකද වෙන්නේ? කනට ඇහෙන්නේ. ධ්වනියක් තියෙන්නේ කනට ඇහෙන්නේ. ආන්දී වචනයෙන් සංවර වෙන්න. අර ධ්වනියක් නැති වචනයෙන් සංවර වෙන්න. එතකොට සෝතේන සංවරෝ සාදු. චක්කුණා සංවරෝ සාදු. ගානේන සම්වර සාරු නිවාය සම් කායන සම්වර මනසාන සම්වර සාරු සම්පත සම්වර සාරු සබ්බ දුක්ඛ ඕ පබුජතුන් සියල්ලගේ පරිදහස් වෙනවා. ඉන්ද්‍රියන් විශ්වාස කරන්න ගියාම මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මොන නරක මිත්‍රයෙක් එක්ක අපි යාළු වෙනවා. ඊට පස්සේ ගින් කියනවා අනේ මේ මිත්‍රයා නිසා මට හරි කරදරයි. ඉතින් කවුද යාළුවනේ? තමන්මනේ. ඊට පස්සේ යාගෙන් දෙන කරදරය මේ ඔක්කොම එන්න පටන් ගන්නවා. මෙයා නරක ගමන් යන්න අඬ ගන්නවා, බොන්න යන්න අඬ ගන්නවා, අනවශ්‍ය ප්‍රශ්න වලට අඬ ගන්නවා, මේ කරදර කරනවා. ඒ වගේ තමයි මේ ඉන්ද්‍රයන් එක්ක යාළු වුණාම මේ ඉන්ද්‍රයන් නොමග යවනවා. වැරදි මිත්‍රයෝ හැටියට, පාප මිත්‍රයෝ හැටියට කතා කරනවා. ඒ නිසා ඉන්ද්‍රයන්ගෙන් වෙන් වාසය කරනක, ඉන්ද්‍රයන්ගේ දුරු වාසය කරනක, ඉන්ද්‍රයන්ගේ තොරව වාසය කිරීම අර පාප මිත්‍ර සේවනයෙන් තොරව වාසය කිරීම හා සමානයි සංවරය. ඒක සම්පූර්ණයෙන් ඉන්න එපා. ඊට පස්සේ කන එකේ, බොන එකේ, අරකේ මේකේ සංවරය හදාගන්න එපා. තමන් කන්න පුළුවන් විදිහට, පවතින්න පුළුවන් විදිහට, වෛද්‍යවරයා කියපු විදිහට කන්න බොන්න. දැන් මට අද මුං ඇට ගන්න හිතුණා, තෘෂ්ණාවක් දන්නේ නැහැ නේ හාමුදුරුවනේ. හරි ප්‍රශ්න. දැන් මුං ඇට ගන්න හිතුණා, මුං ඇට කන්නේ නැහැ. ඊට පස්සේ යන්නේ මම මේ සුදු හාලේ බත් කන්නේ, රතු හාලේ කන්නේ, ඒක තණ්හාවද? ඒවා ඉච්ඡර ප්‍රශ්න නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු කළා නම්, මමත්වේ දුරු කළා නම් අර වයින් මේ එකක් තෝරන්න උවමනාවක් නෑ. ඒක පැවැත්මේ ස්වභාවයත් එක්ක, ඒක තියෙන දේ අනුව, රුචි දේ අනුව, දිරවන දේ අනුව, සම්මුති දහමක් එක්ක ඒක පවතින විදියට කැමැත්තට කරන්න බෑ. ඒවයි ගැළපීම එක්ක පවතින හැමදේකම මමෙක් ඉන්නවද මමෙක් ඉන්නවද කියලා හොයන්නකෝ. මොකද මේ ධර්මය ඉතාම සරල දැනකින් අල්ලගත්ත කට්ටිය හරි වරදවාගෙන පටලවා ගන්නවා. ඒක එහෙම තමයි. පඤ්ඤාවන් තස්සයන් ධම්මෝ ප්‍රඥාව තියෙන අයට හිතන්න පුළුවන් අයට ධර්ම තියෙන. කොහොම හරි මේ ධර්මයේ පූර්ණත්වයට තේරුම් අරගෙන යථා අවබෝධය වෙනකම් විදර්ශනා කරන්න, පරීක්ෂණය කරන්න, මේක තේරුම් ගන්න උත්සාහ කරන්න, අනිත්‍යව තේරුම් ගන්න උත්සාහ කරා වගේ නෙමෙයි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ තේරුම් ගන්න උත්සාහ කරන එකත් අවබෝධයෙන් අවසන් වේවි. ඒක හරියට ගන්න කෙනෙකුට පැහැදිලි සහගත නැහැ, වෙන කෙනෙකුට නම් පැහැදිලි සහගතයි. ඔය අර දැනුමර ගන්න කෙනෙකුට අමුතු තේරුම් ගන්න කියනවා, ආයි තේරුම් ගන්න එපයි කියනවා, ආයි මේක තේරුම් ගන්න කියනවා කියලා එයාට පැහැදිලි සහගත වෙනවා. නමුත් ප්‍රඥා ගෝචර හොඳ බුද්ධියක් අවදියක් ඇතුව අහුවොත් එහෙම එයාට ඒක ගැටලුවක් නෙමෙයි. මේ කියන්නේ විශිෂ්ට ඥානයකට පාත්‍ර වීම ගැන. ලෞකික ඥානයේ ඉක්මවා ගියපු දෙයක් පිළිබඳව, ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා ගියපු දෙයක් පිළිබඳව මේ කතා කරන්න කියලා යාට පේනවා. එයා ඒකට මහන්සි වෙනවා. කොයි වෙලාවක හරි අධ්‍යාත්මයේ පෙරලෙනකන් තමන් නිදහස් වෙනකම් හරියට ධර්මයේ ඉලක්ක කරනවා. ධර්මයේ ඉලක්ක කරන්න උපරිම උත්සාහ කරන්න ඒ දැන සක්කාය දිට්ඨියට පවතින්නට බැරි වෙනවා. සක්කාය දිට්ඨිය දමණය කරන්න පුළුවන් ලෝකෝත්තර ධර්මයකින් විතරයි, නැත්නම් ලෞකික ධර්මයෙන් කරන්නේ සක්කාය දිට්ඨිය තැම්පත් කරනවා විතරයි. තව සක්කාය දිට්ඨිය තැම්පත් කරගන්න කියන්නේ සක්කාය දිට්ඨිය එළවලා දාන්න ඕන. කෙනෙක්ගේ ඇඟකට යකෙක් හරි භූතයෙක් හරි වැහුණාම ඒකේ නාම ඒ යකාව වෙලා ගත්තාම ඒකේ නාම ගෑ ගහනවා මට යන්න බෑ කියලා. ඒගෙනාවම විරුද්ධයි එයාට තොල් නැරනකොට. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය උපතේ ඉඳගෙන ඔබව වෙලාගෙන ඔබ තුල ජීවත් වෙලා ඉද්දී මම මේක එලවන්න කියලා කියනකොට ඔබ පුදුමයි විරුද්ධ වෙන්නේ තී එක ගැන. මම මේක තදින් සැරින් කිව්වොත් අනිවාර්යෙන් ඔබ විරුද්ධත් වෙනවා. ඒ නිසා ඔබට හොරෙන් ඔබේ සක්කාය දිට්ඨියේ එළවීමේ ක්‍රියාවලියකදී සිටිනවා. ඔබත් යම් ප්‍රමාණයක ඒක අනුබල දෙනවා. හැබැයි ඒක ඔබ හරියටම තේරුම් ගත්තොත් තමයි ඔබට මෙදෙන්න හැකියාව තියෙන්නේ. සක්කාය දිට්ඨිය මෙදෙන්නේ අල්ලගෙන ඉන්නෝ මේවා මගේ යන්න බෑ මම මේවා දාලා යන්නේ මේවා මං හැදුවේ කියලා කෑ ගහන්නේ නැද්ද? අර දෘෂ්ටිගත හෙට් එකක් ටික කෑ ගහනවා. සක්කාය දිට්ඨියත් ඕකම තමයි කියන්නේ. ඈ මං යන්නේ තනියේ. ඈ අයියෙන් කෑ ගහනවා මේවා මගේ මං කොහොමද අතාරින්නේ කියලා කෑ ගහනවා. දැකලා නැද්ද තොල් වල වල ගින්නේ නැද්ද අපේ ගම් වල හරියට දිනන තොල් මාසෙට එකක් විතර දිනනවා. ඉතින් අපි යන සමහරලාට ගම් වලනේ තොල් එක බලන්න යනවා එතන. ඒట్లా ගිහිල්ලා ඉතින් ඒක තමයි විනෝදෙටයි සංගීතෙටයි ඔක්කොම තියෙන්නේ ඒක. හිරා වෙන්නයි ඔක්කොම තියෙන්නේ ඒක. හරි ෂෝක් හිනා යන වැඩ තියෙන තොල් එන්නට බඩ පැලෙන්න හිනා යන දේවල් තියෙනවා. ඒ ආවේශය තමයි තියෙන්නේ. ඇඟමුළු ඇඟම වෙලාගෙන තියෙන්නේ තමස් නහරත් එක්ක වෙලාගෙන තියෙන පුජ්‍යලත්වය. ඒ පුජ්‍යලත්වයත් එක්ක සටන් කරන්න ඕන. පුජ්‍යලයා වෙන කෙනෙක් එක්ක නෙමෙයි පුජ්‍යලත්වයත් එක්ක සටන් කරන්න. සටන් කළ පුජ්‍යලත්වය පළවා හරින්නට ගන්න මන්ත්‍රය තමයි අකාලික මන්ත්‍රය, ලෝකෝත්තර මන්ත්‍රය. අකාලික ධර්මයේ අරගෙන හරියට පිළිහිටවල නැටුවේ නැති වුණොත් යකා යන්නේ නැහැ. මොකද කාලය යකා අල්ල ගන්නවා. කාලය දුන්නොත් කාලය තුළ යකා යන්නේ නැහැ. කාලය හිලෑ. අලියෙක් කෙලවන්න පුළුවන් හෙන්ඩුවකින් වගේ මේ ලෝකෝත්තර ධර්මයේ හරියට යොදා ගන්නම ඕන තමන්ගේ මමත්වය දුරු කරනවා. ඒ ඔය ගොඩාක් දෙනෙක් කියන මට දැන් සැහැල්ලුවක් දැනෙනවා රිලැක්ස් දැන් මම සන්තෝෂයි කියලා කියන්නේ අර යම් ප්‍රමාණයක හරි අර ලෝකෝත්තර ධර්මයේ තියෙන දේශනේ තියෙන ආශ්චර්යය නිසා තමන්ගේ මනස අර මමත්වය තුනී වෙච්ච නිසා දුරු වෙච්ච නිසා නැති වෙච්ච නිසා තමයි මේ සන්තෝෂය තියෙන්නේ. අවසාන හරියේදී තමන්ට තේරෙන්නේ තමන්ගේ සක්කාය දිට්ඨි එක තැනක තැවෙනවා. ඒක ලොකු වේදනාකාරී තත්වයක් නෙමෙයි. ඒ නිසා තමන් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒවා හොඳට ඇවිස්සීලා එනවා. ඔය සමාජයේ පැවැත්මත් එක්ක හොඳට විවෘතව බලන්න ඒ තැනට වදිනකොට තමන් තේරුම් ගන්න මෙන්න රිදුම් කන තැන. එතන තේරුම් අරගෙන ඒක විදර්ශනා කරලා එකක් මම අයින් කරන්නේ. මහ දුක් විතරක් නෙමේ සුළු දුක් පවා මම අයින් කරන්නේ. එතෙන්ද සෑහෙන වීර්යය ගන්නවා. සක්කාය දිට්ඨියෙන් යුක්තව මැරෙන කෙනෙකුට නියත ගතියක් නම් සංසාරේ නියතව මේ සුගතියේ උපදිනවා කියලා එකක් නම් නෑ. සක්කාය දිට්ඨිය යුක්ත කෙනා අනිවාර්යයෙන්ම සතර අපායට බරයි. සක්කාය දිට්ඨිය නැත්තම් එයාට තේරෙනවා මම සතර අපායට බර නෑ, මම සැහැල්ලුයි සුභදිගාමී වෙන කෙනෙක්. උපාදානය කරගත්ත කිසිත් සංඥාවක් නැත. හුදෙක් පරිහරණය කරන මට්ටමේ සංඥා පමණයි ඇත්තේ. උපාදාන සංඥා නැත. උපාදාන නාම රූප නැත. උපාදාන සලආයතන නැත. උපාදාන ස්පර්ශ නිය ධර්ම නැත. පැවැත්මේ ස්වභාවය පමණයි තියෙන්නේ. ඒක ග්‍රහණය වෙන විදියට එකම ආහාර වේල රහතන් වහන්සේ නමකටයි සාමාන්‍ය ප්‍රබුද්ධ මිනිස්සෙකුටයි කුසගින්නෙන් හිටපු යාචකයෙකුටයි දෙනවා. එකම ආහාර වේල එකම විදියට රස විඳින්නේ නෑනේ. ආන්න ඒ වගේ තමයි. ඒක කියන්න බෑ. ඒක තමන්ගේ මානසිකත්වය දර්ශනය පවතින විදිය. එනිසා පැවැත්මෙන් ගණන් හදන්න බෑ දර්ශනය කොතනද කියලා. පැවැත්ම යහපත් නම් දර්ශනය යහපත් නම් පැවැත්ම යහපත්. එනිසා දැනුම තුළ ලෝකෝත්තරත්වය හසුරවන්න අපි උත්සාහ කරන නරකය. දැනුමට ලෝකෝත්තරත්වය ගේන්න බෑ. දැන් මම මේක දැනුමට අරගෙන මේක මම මෙන්න මේව මේක අද කියලා ඉවර කරන්නේ. නියම පුළුවන්. මේ ටිකවත් කියන්න. දැන් මේ ටික හරි ස්වභාවයෙන් ගලාගෙන එනේ වචන නිසා මේ විදිහටම කියවෙනවා. කියා දෙන්න උත්සාහ කර මොනවා කියන්නේ? මුකුත් කියන්න බෑ. ඒ මනුස්සයා එක බුද්ධියෙන් කියා දෙන්න ගියොත් එහෙම ඔළුවට අරගෙන කියා දෙන්න ගියොත් ඒ මනුස්සයාගේ ඔළුව අවුල් වෙනවා. එයිසම එක තේරුම් ගන්න ගියාමත් ඔළුව අවුල් වෙනවා. අවුල් වෙලා කොහෙලක් හරි නිරුල්ලා යයි. මොකද අවුල් වෙලා මේ පැනිරුල් බව තේරුම් ගන්න. අර කිවාගේ ප්‍රත්‍යක්ෂතාවය වෙන්නේ බෑ. ඉතින් මේ ලෝකේ දර්ශන සම්පත්තියක් ඇතුළු ධර්මය අහන්න වෙන තුන් භාග්‍යවන්ත වෙලා තියෙනවා. මතක බණක් නෙමෙයි ඒව ඕන්න වෙනම ඉගෙන ගැනීම කරන්න. මේ ඉගෙන ගැනීම කරන්න බෑ. ඒව වෙනම කරන්න ඕවා පාසල් විශ්වවිද්‍යාල ආයතන ඉගෙනීම සහ ඒක සාමාන්‍ය ලෝකයට හොඳයි. මේක ප්‍රත්‍යක්ෂතාවය. මොනවද කතා කරන්නේ? ලොකු දෙයක් නෙමෙයි. හැමදාම මතක් කරන්නේ සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. එකයි මේ කතා කරන්නේ. සියලු සංස්කාරකයෝ අනිත්‍ය යනු දෘෂ්ටියක් නන් නොවේ. සියලු සංස්කාරකයෝ අනිත්‍ය යනු කැඩෙනවා විඳිනවා විනාශ වෙනවයි කියන එක නන් නෙවේ. දැන් බෞද්ධයන්ගේ නිත්‍ය මොකද? සියලු සංස්කාරකයෝ කැඩෙනවා විඳිනවා කියන එක තමයි බෞද්ධයන්ගේ නිත්‍ය. අනිත්‍යයිගේ නිත්‍ය මොකද? අනිත්‍යාගම් වල අය ලෝකේ මැවූ පවත්තන ගෙනියන උපත ලබා දෙන මරණය ලබා දෙන මරණයෙන් පස්සේ අපිව රැගෙන ගන්න දෙවියෙක් ඇත. ඒගොල්ලන්ගේ නිත්‍ය. එතකොට අනිත්‍යතාවයට කවුදපත් උනේ මේ ලෝකේ? අනේ අර ආර්ය ශ්‍රාවකයෝ ටික විතරයි. ඒ ලෝකෝත්තරත්වයටපත් වෙච්ච උතුමේ විතරයි අනිත්‍යතාවයටපත් උනේ. අනිත් කිසි කෙනෙක් අනිත්‍යතාවය තුල නොවේ ඉන්නේ. ඔවුන්ගේ අනිත්‍යතාවයේ සංකල්පය. ඒ නිසා සංකල්පමය අනිත්‍යතාවයකට අහුම්කන් දීලා ඇති වැඩක් නැහැ. දැන් ওই සංකල්පමය අනිත්‍යතාවයේ පතුරවන උදවිය මේ මේ ප්‍රත්‍යක්ෂතාවයෙන් දේශනා කරන ධර්මයේ අහන්න එපයි කියලා බලපෑම් කරනවලු. චීවරධාරී සමහර චීවරධාරීන්ව බලපෑම් කරනවලු. ඕ අහන්න එපා. අපි මේ අනිත්‍ය සංකල්පයෙන් දේශනා කරනවා මේ කාරණා. ඥානවන්ත පුජ්‍යලයා කල්පනා කරන්න ඕන අනිත්‍ය සංකල්පයේද වැදගත්, අනිත්‍ය ප්‍රත්‍යක්ෂතාවයේද වැදගත් කියලා. දැන් විශාල පිරිසක් ලෝකයේ සහ රටේ දැන් දහමට යොමු වෙලා තියෙන, දැන් මිනිස්සු දුමනා වෙලා තියෙන මේ ප්‍රත්‍යක්ෂතාවය ඔස්සේ ගමන් කරන ධර්මය. ඒ නිසා අර මතවාද වල ඉන්න අයට දැන් පැවැත්ම නැති වීගෙන යන්නේ. ඒගොල්ලෝ බයයි. ඒගොල්ලන්ට කියන්න තියෙන මේක අහන්න, මේක තේරුම් ගන්න. මේ මේක එක පිරිසකට පුළුවන්, තව පිරිසකට තහනම් මේ සියලු දෙනාට, සියලු බෞද්ධයන්ට, සියලු පැවිද්දන්ට පොදු අයිතිය. ඒක ප්‍රඥාවෙන් බලන්න, අවිද්‍යාසහගතව විවේචන කරන්න නැතුව, දෘෂ්ටිධාරීන් ලෙස විවේචනය කරන්න නැතුව ප්‍රත්‍යක්ෂ කොට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙහි දෘෂ්ටියක් නැත, මා කියන දෙයක් නැත, අහන දෙයක් නැත, මේ කතා කරන වචනේ සීමාවේ නොව මාගේ ධර්මයේ තිබෙන්නේ හිතෝපේ. මා කතා කරන වචන සීමාවේ නොව දහම දෙන්නේ හිතෝපේ. මාගේ ධර්මයට එකදු වචනයක්වත් භාෂාවක්වත් නැත. එයයි බුදු වදන. එයයි බුද්ධ දේශනාව. එතකොට වචනයකින් තොරව, භාෂාවකින් තොරව දහමක් ලියන්න බෑ, කියන්න බෑ, රෙකෝඩින් වෙන්නේ නැහැ. පොතක ලියන්න බෑ, CD ගහන්න බෑ. නමුත් අපි ඒක සම්මුතියෙන් කරනවා. ඔබ අවබෝධයේ පිණිස මේක තේරුම් ගන්න ඕන. ඒක බුදුහාමුදුරන්ගේ දහම රෙකෝඩින් වෙන්නේ නැහැ. මා දේශනා කරන ධර්මයක් රෙකෝඩින් වෙන්නේ නැහැ. ඒකේ ධ්වනියක් නැති නිසා. එහෙනම් අදට අවසන්. හැමදෙනාටම තේරුම් ගන්න.